ஜனவரி மாதம் இவரே அவர் உத்தக மாசி அக்கிவராய் சத்தியாத்திர அக்கிவராய் ஹேமதம் கியானது இக கேவினோ கீழே ஐத்தே நானே அத்திரம கேவினோ அவருத்தா கேவினவா அவருத்த கேவின பட்டாங்கரா கேவி கேவி எனவாக ஹித்தே நானே அது அத்திரம் கேவினோ அது நத்தாங்க வேணாவாகே ஹேங்கேனாவது கேவுனா கொச் மெச்சர் காலினது அத்தியனவே கேவில தியவில அன்னப்பை கேவுன்னே கேவினாவாகே ஹேங்குனா ஹேங்கி ஹேங்கி யாபு காமனக்கு தவத் ஹேங்கினோ இவரேக்னே ஓங் ஓய் ஹேங்கிம ஹேங்கிம அப்பா தேவன தவசர் நிதாஸ் வென்ன புலுவன் ஏ காவபோதுன தவசர் நிதாஸ் வென்ன காலே மம ஈயே தக்க பொடி தேக்கெக் கதாவ் தேசன ஆரம்ப கரண ஒப்ப என்னவானே சுவாமின் வாசல ஹாவானிங் அப்படி தாக்கி இன்னும் எக்கோ அதுவாக்கி தவசகம் வெடியோ நெத்தங் தான் வெடியோ நெத்தங் ஹரி அடுவினி அப்படி ஹம்மினோனே இது இத்தோட தாக்கித்தி சமார தேவால் அப்படாத் ஹேங்கினோ ஹேங்கினா விதரணை வேணி ஏகானாசி தியோக்காய ஹரா ஹேங்கின தேவால் விதராய் வேணி திங் ஹாரி அமுது தேவால் ஹேங்கினோ லோக் நதி தேவால் ஹேங்கினோ கிளக்கியன் அத்தரம மெத்தைக்கால் லோக் நதி தியாக ஹேங்கில தீனோ லோகே நதி தியாக் தமா அத்தடம மெத்தெக்கால் ஹேங்கில தீன் அபிசங்காரணே அபிசங்காரணே கரலா ஹேமிலாம் ஹிதாக் முகாது பின்னு ஹேங்கேவி முகாது லோகே தீனக்காது நதி தியாது எக்கக் தாம தக்கின்னு பெருணும் லோகே தீனதியா இசர் மினுசுக்கியான் மேல் லோகே நதி தேவாலி மட ஹித்தன வகையில் எக்கக் எஹம் ஹித்துனா எக்க ஹிதாக் எஹம் ஆவனா லோகே தீனக்கா லோக நதி தேவால் தான் ஹேம் விழாம ஹேங்கில தீன் ஏகேன்னே விபாக்கே கவதவா தக்கின ஹேமோம அடுவெடி வசே ஹீனே கத்துலின்னோ இது இங்கே ஹீனவில் இது அவடா தீன பேரும் மேம கத்தீன் ஒவ்வொட மாவ பேனோ மட்ட ஒவ்வொரு பேனோ கீழே ஹேங்கினவானே இது ஒயோ மெத்தனை இன்ன மே தாஹாக் பான்சியா கத்து கட்டி மறந்து ஹசியா கதினி மே பிரிசகிங் மே ரூபகன் அர்த்த கதனையா துன்னொத்தேம் அர்த்த கதன ஹசியா கடசியா தே இக்கட்ட கவினாஸ் ஏன்னா ஹங்கில தீன தீனே கத மேலோக்கு நத்திய கத்து மேலோக்கு நத்தியோதான் ஹங்கோ ஹங்கோ இன்னி மேலோக்கு நத்தியோ தான் ஹோயான்னி ஏந்த மெலோ மெலோ ரஹாக் நாயகில கியான்னி மெலோ ரஹாக் நேத்தவா மேலோக்கே ரஹாக் நே ஏ ரஹா ஹோயாகண்ணே ஏ ரஹா ஹோயாகண்ண தீர்னே ஒய் அத்துலேயும் தான் அப்படி கத்தாக்கிறேன் ஏங்க அது மெலோ ரஹாக் ஹம்பே இது கீழே தேக்க தேக் துல எப்படி தேக் ஹேங்குணம் ஹேங்குணம் கிழக்கு என்ன தாம் அதாசாக் பாதலாம் எனவானே நம்ம எத்தனை இன்னுவானே வீத வயசமாட்டா எதை கொட்ட எத்தடம சசர கலக்கிறனே அது சசர 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 கலக்கிரலா மே சம்சாரேகன துக் சம்சாரேகன பயஹிதிலா ஆப்பு கமனகன அவபோதையக் மெத்தெக் லபாகன்ன பரிபவ தேரிலா நிதாஸ்வென்ன ஹிதில இத்தி நிதாஸ்வென்ன அவஸ்தாவ செலசில தியெத்தி நிதாஸ்வென்ன பரிசரையா தியெத்தி නිදහස් වෙන්න ඕන හැමදේම ඇහෙද්දි නිදහස් වෙන්න අවශ්‍ය දේවල් පෙනෙද්දි තාම නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ලෝකේ ප්‍රශ්නයක් ඉඳන් නෙමෙයි, හිතේම තියෙන ප්‍රශ්නයක් ඉඳන්. ඕන් ඔය හිතේ ප්‍රශ්නේ අමතක වෙනවා අවස්ථා කීපයකදී. ඒ ගොඩාක්ම අමතක වෙන තැනක් තමයි අපට සැප අරමුණු හිතට එද්දි. දුකක් එද්දි නම් හිතනවා අනේ නිවන් දකින්න තියෙනවා හොඳයි නේ, දුකක් එද්දි නිවන් දැක්කනම් හොඳයි ඇති මේ දුක්කින්ද. සැපක් එද්දි නිවන් දකින්න තිබ්බනම් හොඳයිද, නැත්නම් තව ටිකක් ඉන්න තිබ්බනම් හොඳයිද නේ. හොඳට බලන්න, හොඳ සැප අරමුණක් ආපු වෙලාවක නිකන් නිවන් දකින්න ඕනේ දැන් නම් ඇති අප්පා කියලා හිතෙනවද? නැත්තම් හිතට ලොකු දුකක් එනවා, කියන දේ අහන්නේ ඈ. අර ඉන්නේ එකාල ටික, එකානේ තියෙන්නේ, ඔක්කොම එකක්නේ තියෙන්නේ, දේවල්නේ එකක්, ගොඩක් නෙමෙයි එකක් අපට අහුවෙන්නේ. ඕන් ඔය එකාලා ඉන්නවනේ ගොඩක්, මාව කන්න ආපු එක, කියන දේ අහන්නේ නැති එක, මට තේරුම් ගන්න බැරි එක, මෙලෝ රහක් නැති එක, කාලකන්ණි එක, අහම තියෙනවා. ඒ වගේ එකෙක් හරහා, එකෙක් හරහා හිතට දුක එනවා නෙමෙයි. හිතට දුකක් එද්දි හිතනවා නිවන් දකින්න තිබ්බනම් හොඳයි අප්පා කියලා. හැබැයි හිතට හොඳ සැප අරමුණක් එද්දි පිළීමෙන් නිදහස් වෙන මොහොතක එහෙම හිතෙන්නේ නැහැ. ඒවට හේතු තියෙනවා. ඒකට හේතු, ඒකට හේතුව තමයි තාම ඇත්තටම හේතුව අවබෝධ කරගන්න හේතුව නොදැක්ක එක, හේතුව අවබෝධ නොවුන එක. මොනවා කියනවද දන්නේ නැහැ අදුර නේද, මොනවා කියනවද උදේ පාන්දර ඇවිල්ලා එහෙම හිතනවද? පින්තුනේ අදෙද්දි මලකෙවල් එහෙම පහු කරන්නේ නැති නේද? බෝඩ් එහෙම දකින්නේ නැතිනේ. දැක්කද? නැත්තම් නිඳ ගියාද? නැත්තම් කරෝලද ආවේ? ඔබට ඇහෙනවා දැනෙනවා, ඔබ හෙවත් ඔබට ඇහෙනවා ඇති, ඔබ ගිහිල්ලා ඇති මේ අවුරුද්දේ මලකෙවල් ගොඩක්. ඔය එක නිමිත්තන්නේ දකින්නේ. ඔය මලමිනියක්. ඊට පස්සේ දකින්නවා පැවිදිරුවක්, ලෙඩෙක් ඉන්නවා, මහල්ලෙක් ඉන්නවා, මලමිනියක් ඉන්නවා, මලමිනියක් තියෙනවා, පැවිදිරුවක් තියෙනවා. නමුත් සතර පෙර නිමිති දැක්කා කියලා නිදහස් වෙන්න හිතෙනවද? එහෙම නිමිති දකිද්දි දහම් මානසිකාරයට එනවද? තමන් ඒ නිමිත්තක් තුළ ඉද්දි ඇත්තරම තමුණුත් මේ සතර පෙර නිමිත්තෙන් එහෙක ඉන්න බව තේරෙනවද? සතර පෙර නිමිති අපට නිමිත්තක් නෙමෙයි අද. මන්නේ අයියේ හිතුනේ සමහරවිට අපි දකිනවා මේ වයසක ගොඩාක් වයසට ගිහිල්ලා කය ගොඩක් වයසට ගිහිලා හෙවත් මේ මොහොතේ විද්‍යාමාන ස්වභාවයට හැඟෙනවා ඒක වයසයි කියලා. ඒකනේ පරමාර්ථයෙන් දැක්කොත් කියන තියෙන්නේ. නැත්නම් වයස කට්ටි ඉන්නවද? ඈ වයස කට්ටි වයසයි ලෙඩයි මැරණොයි එහෙම කියලා කියන්න බෑ. ගිය සති එහෙම කිව්ව නේද කුරුසවන්නාස්? දේශනා හොඳට අහන්න නැත්නම් දේශනා වේගෙන් යනවා ඉස්සරහට, හරියට අහුන් නැත්නම් මේකත් මෙලෝ රහක් නැති වෙයි අන්තිමටම. ඒ නිසා ඉතින් කයවල් ගොඩක් දිර්ලා අමාරුයි යන්නේ, වාරුයි යන්නේ, තල්ලු කරගෙන උස්සගෙන වඩාගෙන වගේ යන්නේ. එදා වඩා ගන්න හිටපු දරුවෝ එදා ඔක්කේ ගහන් හිටපු පිරිස අද එදා ඔක්කේ ගහගෙන හිටපු කට්ටිය අද ඒ ඔක්කේ ගහන් හිටපු කට්ටියව වත්තම් කරන් යනවා. හැබැයි තාම chance එක තියෙනවා. තාම අවස්ථාව තියෙනවා. නිදහස් වෙන්න ඉඩ තියෙනවා. සමහරට අන්තිම දින ගාන, අන්තිම දවස් ගාන, අන්තිම මාස ගාන ගෙවෙන්නේ කොහොමත් එහෙමයි. කොහොමත් එහෙමයි. හැබැයි ඒ අතර කොච්චර රූප දකින්න නැද්ද? කොච්චර ශබ්ද අහන්න නැද්ද? ගඳ සුවඳ කොච්චර විඳින්න නැද්ද? මේ ඇහැක් මේ සජීවී තියෙන කාලයට වැඩිය කොච්චර රූප දකින්න නැද්ද? අපි හිතමු මේ ඇහැක් සජීවී තියෙනවා කියලා මිනි විනාඩි කෝටි 5ක්. හැබැයි රූප දැක කෝටි 5ද? ඒ කියන්නේ මේ ඇස කොච්චර පාවිච්චි කරාද? මේ කන, නාසය, දිව, කය කොච්චර පාවිච්චි කරාද? හැබැයි මේ පාවිච්චි කරපු අයින් ඒ දේවල් පාවිච්චි කරලා තමන්ව නිදහස් වෙන පැත්තට, මේ දුක දකින පැත්තට, මේ සත්‍ය අවබෝධ කරන පැත්තට කොච්චරක් ක්‍රියා කරාද? කොච්චරක් හිතුවද? කොච්චරක් දේවල් කීවද? හැබැයි දහම චුට්ටක්වත් අහුවුනේ නැත්තම් පෙර නිමිත්ත අන්තිම නිමිත්ත බවට පත් වෙනවා. මේ සම්බුද්ධ ශාසනේ නැවත පැවිදිරුවක් දකින්නවත් නැති මට්ටමට. නිමිත් තුනක් ඔබේ ජීවිතේ කොහොමත් යනවා. ලෙඩෙක්, මහල්ලෙක් ඊළඟට යනවනේ. ගොඩක් වෙලට අඩුවනේ ඒක ඉක්මවලා පැවිදිරුවක් බවට පත් වෙනවා. ඒ නිසා නිමිති තුනක අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතේ ගෙවෙනවා. තමන්ගේ ජීවිතේ පත් වෙනවා. ඒක ඒ ස්වභාවයට ඇතුළත් වෙමින් ආන්ගේ ස්වභාවය තුළ ඒ ස්වභාවය තුළ පැවතුමින් එක තියෙන්නේ. ඒ ස්වභාවය තුළ තියෙන්නේ. නමුත් ගැලවෙන්න හිතෙනවා හරි අඩුයි. තමන්ව දහමේ තියාගන්න දහම් මානසිකාරයක හිත රඳවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබ තුල විවිධ ඒ වෙනුවෙන් ක්‍රමවේද තමන් යොදා ගන්න, තමන් දක්ෂල තමන්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. අපි කියන්නේ අර සලකුණු වගේ කියලා. නැත්තම් ඇත්තරම සාසනය තුල ඉන්න තියෙන කාලයේ ගෙවිලා යද්දී යථාර්ථයේ දකින්න තියෙන ස්වභාවය, යථාර්ථය අවබෝධ කරන තියෙන ස්වභාවය ඊට වැඩි වේගෙන් අතහැරලා තමන්ගේ ලෝකෙන් අයින් වෙලා යනවා. සිහිය පවත්ව ගන්න. යේසුස්වාමීන් වහන්සේ නමක් මට කතා කරලා කියනවා. උන්වහන්සේ දවස් කීපයක් හොස්පිටල් එකේ හිටියා. උන්වහන්සේ පළවෙනි පාරට වැඩියේ අසනේපල හොස්පිටල් එකේ. උන්වහන්සේ කියනවා අපේ හාමුදුරනේ මට හිතෙනවා අපි ඉන්නේ දිව්‍ය ලෝකෙ කියලා. දැන් ඔබට හොස්පිටල් එකට ගියාම හිතෙනවාද ඔබයි ඒක මේක දිව්‍ය ලෝකෙ වගේ කියලා? දැන් උන්වහන්සේ උන් ඉස්සර ඇහුවා උන්වහන්සේ එහෙම හිතෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා අපේ හාමුදුරනේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපි ඉන්න තැන ගැන මට පුදුම හැඟීමක් ඇති වුණා. අපි දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ අපිට හැඟෙනවා අපි හඳුනන්නේ. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ නමක් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන කියලා උන්වහන්සේ මහත්තයෙක් කියනවා. ඒ කියන්නේ භික්ෂු වාට්ටුව ගැන, සාමාන්‍ය වාට්ටුවක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් රෝහලක හොඳරම තියෙන වාට්ටුවක් නේ භික්ෂු වාට්ටුව කියලා කියන්නේ. මං කියා පොඩ්ඩක් ඔහම උවහන්සේ ඉන්න ගමන් පොඩ්ඩක් ඔළුව උස්සලා බලන්න හැන්දාවට ඔතාගෙන යන කට්ටියම දකී කියලා. ඔතල යනවා, එතිලා යනවා. කොහොමත් එතිලා නින්නේ නේද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් එතිලා තියෙන හිත ඒක එතිලම තියෙද්දි ඒකේ ලෙහුම් ලෙහා ගන්න බැරුණා. කයත් රෙද්දක එතිලා අයින් වෙලා යනවා. තනක් මාරු කරගන්නවා. ඒවත් තනක් මාරු වෙනවා. හිතක් මාරු වෙන්නේ ඇත්තටම කයක් නෙමෙයි, හිතක් මාරු වෙනවා. එතකොට කයේ ස්වභාවය ඒකට අනුකූල වෙනස් වෙනවා. කොහොමත් වෙනස් වෙන කයක් නේ තියෙන්නේ. ඉතින් මං කිව්වා ඔබ වහන්සේ රැයට එහෙම පොඩ්ඩක් බලන්න, පොඩ්ඩක් දවල්ට තොන පොඩ්ඩක් බලන් ඉන්න අර කොරිඩෝ එකක් තියෙනවා, ඔතන එහා පැත්තේ මෝචරිය තියෙනවා ඔබ වහන්සේ පොඩ්ඩක් එබිලා බලන්න කියලා. උන්වහන්සේ කියනවා වෙනදට දැනුන් නැති විදිහට හැංගෙනවා කියලා. උන්වහන්සේ ඔක්කොම කියනවා කියලා කියනවා අපි හඳුන ටීවී එකකුත් තියෙනවා කියලා. මං කිව්වන්න හරි. ඒක 24/7 වැඩ. අර සතර පෙර නිමිති අමතක කරන රූප පෙට්ටිය. ඔය අපේක්ෂා වගේ හොස්පිටල් එකකට ගිහින් තිනව නම් අපේක්ෂා ඈ. උපේක්ෂා නෙමේ අපේක්ෂා. අපේක්ෂා එකකට වයි ගිහින් තිනව නම් ඇති. ඒ හැම තැනම ඒ දේවල් වලින් පෙර නිමිති වහලා ඇත්ත නිමිත්ත වැහිලා බොරුව තුල හිර වෙලා අන්තිමටම මේ ලෝකෙන් යන්න යනවා පරිස්සමෙන්. ගැලවෙන්න නම් අවස්ථාව ඇත්තෙම නැහැ. මේ ලෝකේ දරුණුම දෙයක් තියෙනවා කියන්නද? ඔබෝ බේරගන්න කාගෙන්ද පිංතුනි? ඔබෝ බේරගන්න කාගෙන්ද? මාරයාගෙන්. අය කාගෙන් වගේද බේරගන්න තියෙන ඔබෝ? දෙමාපියන්ගෙන්ද? ඔබෝ ඔබගෙන් බේරගන්නයි අමාරු. තමන්ව තමන්ගෙන් බේරගන්න අමාරුයි. අමාරුම දේ තමන්ගෙන් බේරෙන එක. මට මගෙන් බේරෙන්න බෑ. හැබැයි අපි කියන්නේ මොකද්ද? ඕක කවදාවත් කියනවද? මට මගෙන් බේරෙන්න බෑ කියලා. මට උඹලගෙන් බේරුමක් නෑ. එහෙමනේ කියන්නේ. මට මේ ලෝකෙන් බේරුමක් නෑ. මට රැකියාවෙන් බේරුමක් නෑ. මට අරකෙන් බේරුමක් නෑ. මේකෙන් බේරුමක් නෑ කියලා කියනවද? කවදාවත් කියනවද? මට මගෙන් බේරුමක් නෑ කියලා. ඇත්තටම බේරුම බේරෙන්න බේරගන්න බැරුව ගැලවෙන්න බැරුව ඉන්නේ කාගෙන්ද? තමන්ගෙන්මයි. බේරන්න දෙන්නේ නැත්තේත් කවුද? තමන්. පොඩ්ඩක් කවුරු හරි හයියේ වචන ටිකක් කියොත් එහෙම බේරයිද? ඒ ඕනේ යන්තම් බැලුවනම් ටිකක් අර මූණ මේවා කරලා ටිකක් බලනවා. බේරන්න දෙයිද? බේරලා දෙයිද? නෑ. පුළුවන් නම් ගහයි. බේරන්න දෙන්නේ නැහැ. බේරලා දෙන්නේ නැහැ. ඒ නිසා ලොකුම හතුරා ඉන්නේ ඇතුලේ. ගෙදරට ආපු යෙලි නෙමෙයි. අයියේ යෙලි කියන්නේ කවුද? කිංඩම් එකට ඉන්න චෞර රජින. මමයි මගේ පුතයි ඈ මමයි මගේ පුතයි හිටපු ලස්සන ලෝකෙට ආව කවුද? චෞර රජින. කිංඩම් එකේ නේද ඉන්නේ හැමෝම? රාජධානියක් තියෙන. ගෙදර කියන්නේ රාජධානියක් නෙවෙද? මම උන දේවල්, මගේ උන දේවල්, මට උන දේවල් වට කරගෙන, ඒ දේවල් ලං කරගෙන, ඒ දේවල් එක්ක ඉන්න තමන්ගේ පුංචි රාජධානිය. කිංඩම් එක. ඔය කිංඩම් එකට ත්‍රෙට් එකක් ඇදි හරි බයයි. ඒ නිසා පවුරු එහෙම දාගෙන ඉන්නේ. පිටින් කෙනෙක් ආවත් හරි බයයි. ඇයි ඉන්න දැන් රජිනට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා සසරක් පුරාවට තියෙනව නේද නැන්දම් මේලි ප්‍රශ්නේ. එහෙම දේවල් ඇත්තටම නැද්ද? තියෙනවා. ඇයි තමන්ගේ රාජ්‍ය. මමයි රජින මගේ රාජ්‍යේ. ගෙදර කියන රාජ්‍ය තමන්ගේ කිංඩම් එක, තමන්ගේ ලෝකේ. ඕක තමා මගේ ලෝකේ. මම උන, මගේ උන, මට උන, මම කරගන්න, මට කරගන්න, මගේ කරගන්න හදන ලෝකේ. ඕන් ඔය රාජ්‍ය බිඳින්න ඕන. ලෝකේ අමාරුම දේක කොච්චර අමාරුද කියලා මම වෙන්න මෙහෙම අහන්න. නිකම් පොඩ්ඩක් හිතලා බලන්න. චුට්ටක් අඩු වැඩි වශයෙන් තම තමන්ට පුළුවන් ද හිතලා බලන්නකෝ. අවංකවම අපි කියන අවංක මොනස්ලි තල බාන පොඩ්ඩා ඔබේ ගෙදර කට්ටියෙන් අයින් වෙලා ඔබට තනියෙන් කොහේ හරි ගිහලා කොච්චක අයින් පුළුවන්ද කොච්චක අයින් පුළුවන් වේද දැන් සමහර අර පොඩි දරුවෝ ටිකක් මෙහි ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල දැන් දෙමාපියව නම් මුලින් බලන්නේ නැත්තේ කවුරු දිහාද මොකා දිහාද මගේ එකා දිහා දැන් දැක්කත් දැකීදී මහා කයක් සමූහයක් නැත්තම් දැක එකද අනේ මගේ එක කෙට්ටු වෙලා එහෙම දැමුනේ හ මගේ එක එකෙක් නේ දැක්කේ ඔය රාජධානි හිටපු කෙනෙක්ගේ අමාරු නේද අයින් වෙලා ඉන්න නිකන් හිතලා බලන්න තමන්ගොය හදාගත්ත රාජධානියෙන් අයින් වෙලා ඔය කිංඩම් එකෙන් පොඩ්ඩක් අයින් වෙලා පොඩ්ඩක් ඔබ්බට ගිහිල්ලා දවස් කීයක් විතර ඉන්න පුළුවන් වේද මේ අතහැරිලා නොයෙල්ලා මිදිලා නෙමෙයි පොඩි බ්‍රේක් එකකට ෆෝන් එකකුත් නැත්තම් ලියුම් වැඩ කරන්නෙත් නැත්තම් දැනගන්න විදියකුත් නැත්තම් නිකන් හිතලා බලලා තියෙනවද මට කොච්චර කලින් ඉන්න පුළුවන් වේද කියලා ඉන්න පුළුවන්ද හිතලා බලන්න තනියි දවසක ඉන්න වෙනවා ඉක්මනට ප්‍රැක්ටිස් කරගන්න ඔය රාජ්‍ය දාලා යන්න වෙනවා ඔය රාජ්‍යෙන් අයින් වෙනවා ඔය රාජ්‍යෙන් පහ කරනවා ඔය රාජ්‍යෙන් පහ කරාට බය වෙන්න එපා සසරෙන් පහ කරන්නේ ඔය රාජ්‍ය බිඳ වැටෙනවා හැම රාජ්‍යයක්ම බිඳ වැටුණා අපිට දෙනවා රජේවල් බිඳ වැටෙනවා රාජ්‍යවල් බිඳ වැටෙනවා රජවරු මැරෙනවා රජවරු මාරෙනවා හැබැයි ඒක තැනක හිතෙනවද මේ රජිනයි රජුරුයි මාරුයි කියලා අපි අරගල කරනවා මොකටද අරගල කරන්නේ සිස්ටම් චේන්ජ් එකකට ඒ සිස්ටම් චේන්ජ් එකට අරගල කරන අපි අභ්‍යන්තරයේ ඇත්තම සිස්ටම් එක චේන්ජ් කරන්න අරගල කරනවද ලොකු ප්‍රශ්නාර්ථයක් හිතලා බලන්න අපි හිතනවා ලෝකේ වෙනස් වෙන්න ඕන අපි කැමති අපට අපට මේ ගැළපෙන්නේ නැහැ හැබැයි එක වෙලාවක හිතලා තිනවද මගේ රාජ්‍ය තුල ඉන්න මම මේ කියන කරන දේවල් ගැළපෙන්නේ නැහැ කියලා ඒ කිසිම රජෙකුට හිතෙන්නේ නැහැ ඒ හිතෙන්නේ නැතික තමා ඒ හිතෙන්නේ නැතිකට සාක්කිය තමා තමන්ට තමන් හිතෙන්නේ නැහැ ඒකයි ඕනෑම අසාර්ථක රජෙකුට තමන් අසාර්ථක රජෙක් කියලා හිතෙන්නේ නැහැ ඒ නිසා ඒකට අයින් වෙන්නේ හරියට අපි අපේ රාජ්‍ය තේරුම් අරන් අයින් වෙන්නේ නෑ වගේ අඩු ගන්න යුවරජතුමාට රජකම පහ කරලා ඉවරලා යුවරජ වෙන්න කෙනාට එන්න දෙන්නේ නෑ යුවරජිනට එන්න දෙන්නේ නෑ ඒ කට්ටිය දාලා ඉන්නත් බෑ පිඟුතුනේ නිදහස් වෙන්න වෙනවා ඕකනේ හිතලා බලන්න රාජ්‍යයක් කියලා කිය ඔබේ පවුල අල්ලාගත්ත බැඳගත්ත රැඳිච්ච තැන් තව විදිහට කිව්වොත් එහෙම ඔය හිත läගගත්ත තැන් läගුම්හල් ගෙදර යාන වාහන බැංකු පොත ඩිපොසිට් එක එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් එක ඔය ඔක්කොම ලැබුණා ලගින තැන් රාජ්‍යයේ läගලා ඉන්න තැන් රජ වෙලා ඉද්දී Tamanට ඉන්න හොඳට හැදිලා තියෙන තැන් චුට්ටක් බලන්න ඔව අතහැරලා ඉන්න පුළුවන් ඉද කියලා හේතුව පිංගුතුනි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔබ ගොඩක් බණ අහනවනේ හැබැයි ඔය බණ අහපුවා ප්‍රැක්ටිස් කරන්න තියෙන අවස්ථා හරි අඩුයි නේද හේතුව ඔබ බණ අහලයි කොහෙද යන්නේ ලැබුම් මලට ගියාට පස්සේ මොනවද තියෙන්නේ එද්දි තිබ්බේම තමයි නේද ගියාමත් තියෙන්නේ බණ අහගෙන ගියාට ඒවා ක්‍රියාත්මක කරන්න ඒ වගේ හැසිරෙන තියෙන අවස්ථාව හරි අඩුයි. එහෙම නැද්ද? පොඩ්ඩක් ඔය දේවල් අතහැරලා වගේ යන්න ගියොත් එහෙම අහිම් වෙන්න වගේ ගියොත් එහෙම අයින් වෙන්න වගේ ගියොත් එහෙම නැති වෙන්න වගේ ගියොත් එහෙම මොකද වෙන්නේ? දැන් අපි හොඳට බණ අහලා ඉන්නවා. හරිද? හොඳට බණ අහලා ඔක්කොම කරලා ඉවරලා ඉතින් ගෙදර නැතුව කොහෙ යන්නද අපි හඳුරන්නේ? එහෙම එහෙම හිතන්න ඇත්තේ තේ නේද? කොල්ලන්ට නම් මං කියන්නේ යන්න තියත් යන්න ඕනේ නැවෙන්න ඉන්න කියලා. තරුණියන්ටත් අපි එහෙම කියනවා. හදලට වැඩි කට්ටියත් එහෙම කිය හැකියි. යන්නම යන්නේ නැහනේ. ගිහින් එන්නනේ යන්නේ නේද? කොහොමත් කොහොමත් ගිහින් එන්නනේ යන්නේ. ගිහින් එන්න යන්නේ මෙහාටද? සසරට කොහොමත් ගිහිල්ලා ආපහු වෙනවා. සසරෙම තමයි ඉන්නේ. ගිහින් එනවා. අපි කියන ගිහින් එන්නම් කියලා. එන්නේ කොහටද යපාරක්? සසරට. ගියේ නෑ ඒ නිසා. ඒ නිසා ඇවිල්ලාම හිටියේ සසරේ. හිටියේම සසරේ. එතකොට ඔය දේවල් හරි අමාරුයි පිංගුතුනි. අවස්ථාව නැතිව මට්ටමත් තමයි ටික ප්‍රැක්ටිස් කරන්න. ඒකයි ගෙදර පිරිසියක් බිඳුනත් එහෙම නැත්තම් හොද්ද ලුණු මදි වුණත් ගල් කැටයක් හැපුණත් කැමරික රහ නැතුණත් දුක හිතෙන්නේ. ඇයි ඒ? එකම තැනක අපි ඉන්නේ. මොකද ඒ හුරු තැන läගපු තැන තමයි ඉන්න වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඒකයි මම දේශනාව පටන් ගත්තෙම කිය තමන් ට්‍රයි කරන්න උත්සාහ කරන්න. කොහෙන් කොහෙන් හරි මේ දහම මානසික කරගන්න ක්‍රමයක් හදාගන්න. නැත්තම් එකම තැටි අපි ඉන්නේ. අවස්ථාව හරි අඩුයි. ඒ කියන්නේ අර ළඟින් තියෙන දේවල් සම්බන්ධයෙන් අර බැඳුන දේවල් සම්බන්ධයෙන් මානසිකාරයක් කරන්න ඒ තුලින් මේ ධර්මාබෝධයට ලබන්න අවශ්‍ය ශක්තිය හදාගන්න අවශ්‍ය පරිසරය සකස් වෙනවා හරි අඩුයි. ඒක හොඳට තේරෙනවා මේ පැවිදි වෙනවා කියෙද්දි. අනගාരിക වෙද්දි අනගාരിക වෙන්නෙද්දිම හොඳට තේරෙනවා. ඒ කියන්නේ ඔක්කොම අතහැරලා එන්න එපැයි. අතහැරලා නොයෙල්ලා මිදිරෙන ගමන්ට එකතු වෙන්න එපැයි. ඔය භෞතිකය ගැන කතා කරේ. ඔය භෞතිකයේ ඔයිට වැඩිය උගක්ම දරුණුයි මේ භෞතිකයේ අතහරිනේ කියනවා කියන්නේ. ඔය කය කියන දේ ඔක්කොම අතහැරලා ඔක්කොම අම්මා අන්තිම අතහරින අල්ලගන්න අතහරින අමාරු මොකද්ද? කය හෙවත් මම හිතන් ඉන්නේ කය මම කය කියන්නේ මොකක් කියලාද? මම කියලා. ඒ නිසා මම අතහරින අමාරු. ඒ හින්දා මම මැරුණට බයයි. මම අතහරින්න කැමති නෑ. භෞතිකයට ඔච්චර අමාරු නම් අතෙන්නේදි කොච්චර අමාරුයිද? හැබැයි ඒක කවදා හරි අනිවාර්යයෙන් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඒක අනිවාර්යයෙන් මූණ දෙන්නම තියෙනවා. ඒක මූණ දෙන්නම තියෙන දෙයක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න. පුළුවන් නම් සත්‍ය අධ්‍යයනය කරලා නැවතලා ඉන්න පුළුවන් කියලා බලන්න. ෆෝන් කෝල් එකක්වත් නැතුව ෆෝන් එකක්වත් නැතුව නිකන් try කරලා බලන්න. ඔබේ දවසක් පින්වතුනි ඔබ වැඩ කරන දවසක හිතන්නකෝ. වැල්ට ගියාට පස්සේ ඔබේ ෆෝන් එක වැඩ කරේ නැත්තම් කොච්චර අමාරුද? ඔබේ හෝ ඔබේ ඊළඟ කෙනාගේ ෆෝන් එක වැඩ කරේ නැත්තම් කෝල් එකක් ගන්නකොට කොච්චර හිතර අමාරුද? කොච්චර බයද? මීට අවුරුදු 20 කලින් ඒ බය තිබ්බේ නැහැ නේ. එහෙම බයක් තිබ්බේ නැහැ. දැන් ඒ බය හැදිලා. එහෙනම් තාක්ෂණය දිනුන කියන මොකද්ද ඔබ? තාක්ෂණය දිනුනලා කොතැනද පත් කරලා තියෙන්නේ? බයට පත් කරලා තියෙන්නේ. ඒ තාක්ෂණයට හුරු වුණ හිත අද පුදුම බයකින් ඉන්නේ. හැබැයි අවුරුදු 20 කනට ඒ ප්‍රශ්නේ තිබ්බේ නැහැ. උදේ ගිය මිනිස්සයගෙන් හවස වෙනකන් කෝල් එකක් නැහැ කියලා කොච්චර බය වෙනවද? ඒ පැය 7-8කට ෆෝන් එක ඕෆ් වුණොත් තේරෙනවද පිටින් ඒ තමන්ට ප්‍රැක්ටිස් කරන්න තියෙන අවස්ථා හරි අඩුයි කියලා. ඇත්තරම තියෙන නමුත් අර එකම රාමුවක එකම තැනක නැවත ගිහින් ඉන්න තියෙන නිසා ප්‍රශ්නයක් තියෙනවා. නිකන් හිතලා බලන්න ලියලා බලන්න දවසට කොච්චරක් තමන්ට දහම එහෙම අවස්ථාවක් අවස්ථාවක් හම්බුණාද ඒක යොදා ගන්න. නිකන් හිතලා බලන්න. ඒ නිසා දහම් දැනුම එකතු වෙයි. කතා කරන්න පුළුවන් ගතිය හැදේ. නමුත් ඇත්තටම සටනක් කරන්න තරම් ශක්තියක් නැති වෙයි. මං ඉතින් ලබන හතිය විතරෙද්දී අර එහා පැත්තේ හැදෙනවා වැලි මලුවක් එහෙම. ඔබටත් අවස්ථාවක් හම්බෙයි බණක් භාවනාවක් එහෙම කරගන්න. යුදපීටියක් හැදෙයි. පුළුවන් ද බා නැත හැරලා ඉන්න. නිකන් හිතින් හිතලා බලන්නකෝ. ඒකයි කියන්නේ පැය දෙක තුනකට පැය කීපට ෆෝන් එක වැඩ කරේ නැත්තම් ෆෝන් එක වුණොත් එහෙම ඇඟිල්ලේ වතුරනවා නේද? කොච්චර බයද? ඒකයි වෙලා තියෙන්නේ. අවස්ථාව හරි අඩුයි. බඩේ ගින්දර තියෙනවා නේද? බඩේ ගින්දර තියෙන, හිතේ ගින්දර තියෙන. ධනිස් වල වතුර තියෙනවා, බඩේ ගින්දර තියෙනවා, හිතේ කහට තියෙනවා, ඇඟේ සීනි තියෙනවා, හදාගෙන බොන්න තියෙන්නේ. ධනිස් වල වතුර, හිතේ කහට, බඩේ ගින්දර, ඇඟේ සීනි. ඒ කවුද? මම. මන් නෙමෙයි. තේකබ්බි බි ඉන්න තියෙන කල්පනා කර කර කියනවා නේද? බඩේ ගින්දරේ බෑ, හිතේ හරි කහට, ධනිස් නමන්න බෑ වතුර, ඈ ඈ මේ දවස් වල සීනි. ආශා ඒත් හිතෙනවද අතහැරලා මිදිලා යන්න ඕන කියලා? පින්වතුනි, සසර ජෝක්ස්. ගැලවෙන්නම් අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඒ හින්දා පොඩ්ඩක් බලන්න, තරුණ දරුවන්ට එහෙම කියන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බානකො මාසයක් දෙයක් ඉන්න පුළුවන්ද කියලා වීරයෝ වගේ එන්නේ සමහරවට. ඈ පවුරු බිඳලාගෙන එන්නේ සමහරවට. පවුරු ආපහු බිඳලා වගේම හිමි යන්න හිතෙනවා. නැත්තම් යන්න හිතලා ඉන්නවා කියන්නේ නැතුව. ලැජ්ජයිනේ. සෙල්ලන්නේ. පොඩ්ඩක් බලන්න. පවුපිරෙන්නේ නැහැ. පොඩ්ඩක් බානකො අයින් වෙලා එන්න පුළුවන්ද කියලා. නැත්නම් අර කොල්ලෝ කියනෝ නේද, අහිමි වෙන්නේ බා ඔබට පවුපිරේ කියලා. පවුපිරෙන්නේ නැහැ. අහිමි වෙන්න දෙයක් නැහැ. කොහොමත් අහිමි වෙලා තියෙන්නේ. අහිමි වෙලා 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 ඇවිල්ලා මේ අන්තිම සාසනයත් අහිමි වෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ. උත්සාහ කළා බලන්න. හේතුව තමන්ගේ රාජ්‍ය තුල හැම වෙලාවෙම ඉන්න තියෙන. ඒ තුල තමයි ආපහු හැම වෙලාවෙම යන්න තියෙන්නේ. ඔක අතහැරිලා අතහරින්න හිතිලවත් නැහැ. දැන් නිකන් මට හිතුණාද නිකන් උදේ ඔය අපේ ආඳුරුත් එක ඔය කුස්සිය පැත්තේ කතා කරෙද්දි, දැන් හිතන්නකෝ මෙතන ආරාමේ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා කියලා. දරුවෝ ඇවිල්ලා ඉන්නවා කීප දෙනෙක් මම දන්න විදිහට. ඔබේදි ඔබේ දරුවා ඔබ ආපුගම් කියනවා. කෝ ආපුගම් බලනවා මගේ එකා කෝ කියලා. මගේ එකා නැහැ. අපි කියනවා හිමින් මහත්තයෝ පුතා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉතල එකපාර මහන්නේ ඇයියේ කියලා නේද? මුගක් අර කකුල අතක් කැඩිලා තිබ්බොත් එහෙම කැඩුව වගේ හිතනවනේ. පින්දුනේ බලන්න ඔයගේ අත හැරෙන්න කොච්චර අමාරුද කියලා. කෝල් කරන්න තින්න අමාරුනේ. අද අරුවට අවුරුදු 10 ක නම් ඔය අවුරුදු 11කට කලින් තිබ්බ ප්‍රශ්නයක්ද ඔය තියෙන්නේ? ඔය ඔක්කොම පාක් ගත්ත බිම්බෝම්බ. ඔයන් කකුල් ගන්න බෑ. අත හැරෙන්න ලෑස්ති නෑ. පුපුරයි කියලා බයයි. ඇත්තටම පුපුරන දෙයක් ඇතුළේ නෑ. හිස්. නමුත් කකුල් දෙක ගන්නෑ. මේ හිතෙන් අතහැරලා මේ හිතෙන් අල්ල ගන්නවා. මැරුණත් යන්නේ. මැරුණත් කියවත් මරණයට පත් වුණත් අයින් වෙන්නේ නැහැ. පාගත්ත බිම්බෝම්බ. එක දරුවෙක් එක බෝම්බයයි. අනිත් දරුව අනිත් බෝම්බයයි. ඔක්කොම හැම පැත්තෙම ඇඟිල්ලෙන් පා ඔබාගෙන ඉන්නේ. කක්කත් හොලවන්නේ. බයයි. හිතේ හිතෙනවා පුපුරයි කියලා. දරුවට මොකක් හරි වෙයි, බිරිඳට මොකක් හරි වෙයි, මහත්තයාට මොකක් හරි වෙයි. ඔය පාගත් බිම්බෝම් පින්වදින පුදුම දුකක් මේ සත්වයා විඳින්නේ. බලන්න ඔය තමන්ගේ රාජධානියේ දේවල් වලට අහිමි වෙදි ප්‍රශ්නෙදි කොච්චර හිතර බය වෙනවද කියලා. ගැලවෙන්න තියෙන අවස්ථාව ඇත්තටම නැහැ. පුදුම ප්‍රඥාවකින් පුදුම වීරියකින් මේක කරන්න වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගතනක ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත් ආනන්ද අස්සලෝමයක් 16ට පල්ලා කළුවරක කොච්චරද මන්ද දුරින් තියෙන දෙයක් එල්ලලා තියෙනවා අස්සලෝමයකින්ම. අර අස්සලෝමය 16ට පල්ලා ආන්ගේ අස්සලෝමෙන් 16න් පංගුවක් අරගෙන ඒක ඊතලයක් අරගෙන අර 16න් පංගුවකින් එල්ලලා තියෙන ආන් අර නූලට අමාවක දවසක අකුණු එළිය, ඒ කියන්නේ විදුලි කොටන වෙලාවක, විදුලි කොටන වෙලාවක ඉලක්කය අරන් විදල ඉවරලා ආන් එක බිඳි ආන් එකට විදින්න පුළුවන් නම් ආන් අර අස්ස කෙන්දෙන් අර අස්ස කෙන්දට විඳලා ඒක බිම දාන්න පුළුවන් නම් ඒක ලේසි කියලා කියනවා. සෝතාපන්නට වැඩිය නිකන් හිතන්නව පුළුවන්ද? අස්ස කෙන්දක් කියන්නේ ඔබේ හිස් කෙස්සකට හිස කෙස්කට හිස කෙස් ගහකට වැඩිය අතිසියුම් දෙයක්. ඒක 16ට පළලා. ඒ වගේ එකකින් මොකක් හරි දෙයක් එල්ලලා අරකින් විදින්න ඕන කළුර රාත්‍රියක විදිල්ලක් කොටන වෙලාවක ඉලක්කය අරගෙන. ඒ කිවි අරහත් ඵලයක් ගැන නෙමෙයි සෝතාපන්න කියලා. සෝතාපන්නවා කියන එකට නිකන් එතකොට නම් හිතනවා නේද කරන්නම් බැරි වෙයි වගේ කියලා. නෑ නෑ පුළුවන්. ඊට වැඩිය බොහොම චූටි වෙලාවකින් තමයි හිතක් උපදින්නේ, හිතක් වැය වෙන්නේ. එක හිතකින් ඔක දකින්න තියෙන්නේ. ඊට වැඩිය සියුම් ওই හිතේ ස්වභාවය. ඊට වැඩිය සියුම් අරක අදහසකින් දෙන්න පුළුවන්, රූපෙකින් හදාන්න පුළුවන්. නමුත් අර අර ස්වභාවය අල්ලන්න තිය හිතන්නවත් බෑ. ඒ වගේ හිතකින් තමයි මේ දහම අවබෝධ කරන්න තියෙන්නේ. ඒ සෝතාපන්න කියලා ඵලය ගැන කියලා තියෙන්නේ. නිකන් හිතලා බාන බිද සමා නිකන් ඔය ඉන්න වෙලාවක ඔහේ බහුබූත හිත හිත ඉන්නේ අපි සමහරලාවට. නිකන් හිතලා බාන සසර කොහොමද මේ ස්වභාවය? මොකද හැම වෙලාවෙම දහම් මනසිකාර කියලා එකක් නැහැ නේ. ඉතින් ඒකත් දහම් මනසිකාරයක් තමයි. නේ හිතලා බාන ආයිමට අයින් වෙලා ඉන්න පුළුවන්ද? මේකෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද? මේ ලැබුණ අවස්ථාව කොහොමද? පින්දුනේ කොහොම හරි පුළුවන් තරම් දහමේ හිත තියාගෙන ක්‍රමවේද හදා ගන්න ඕන. මොකද දහම් මානසිකාරක හිත ගියොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. ඒක කොච්චර දුරට ප්‍රගුණ කරලා තියනවද? අවශ්‍ය තැනකදී ඔබට අවශ්‍ය ඵලයේ හම්බේ. ඒක තැනක බුදුරණන් දේශනා කරන්නේ අන්ධ භූතෝ අයන් ලෝකේ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාව මුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති. ඔක කිව්වේ පේසකාරිට. අන්ධ භූතෝ අයන් ලෝකේ, මේ ලෝකෙ මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ. තනු කෙත්ත විපස්සති, මේ රූප ශබ්ද ගන්ධයන් රසයන් වල ස්පර්ශයට බැඳිලා ඉන්නේ. සකුන්තෝ ජාව මුත්තෝව, වැද්දෙක්ගේ දැලකට අහුවෙච්ච රංචුවක ඉන්න කුරුල්ලෝ වගේ. අපෝසක් ගාය ගච්ඡති, එහෙමත් කෙනෙක් නිදහස් වෙලා යනවා. අන්ධ වෙලා ඉන්නේ. ඇයි අන්ධ වෙලා ඉන්නේ? තාම මෙලෝ දෙයක් අපි දැක්කේ නැහැ. මේ ලෝකයේදී ඇත්තටම මේ ලෝකයේ ඇත්තම ස්වභාවයත් මේ ලෝකයේ ඇත්තම විපාකය තාම දැర్శණේ උන්නේ නැහැ. ඒ සම්බන්ධව තාම හැඟීමක් හටගත්තේ නැහැ. හිතට හැඟෙන්නේ මේ ලෝකේ නැති දේවල්. මෙලෝ රහක් නැති දේවල්, මේ ලෝකේ නැති දේවල් තමයි හිතට හැඟෙන්නේ. ඒක හිතක් නම් උදාකර ගන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ හැමදාම මාත් එක්ක ඇවැද්දසන් රැයට කුටියට වඩිනවා. උන්වහන්සේ දවස් කීපයක් සැරයක් අපි විනාඩි 5 කට පොඩි දහම් සාකච්ඡා කරනවා. උන්වහන්සේ කතා කරත් තමයි කතාව මට උන්වහන්සේ කිව්වේ. ඔය පේසකාරී දීනිය කියන කෙනා ඉත බුදුරජාණන් වහන්සේ කලින් අවස්ථාවක මුණ ගැහෙනවා මේ ශාසනයෙම. පොඩි ළමෙක්. බසමඩේ කතාව දන්නවත් ඇති. අවුරුදු 10ක් විතර, මේ අවුරුදු 7ක් 10ක පොඩි දරුවා. එදා බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය ගැන දේශනාවක් කරනවා. මරණානුස්සතිය ගැන. මේ දරුවා එදායින් පස්සේ බුදුරජාණන් වහන්සේ දකින්න හම්බෙන්නේ අවුරුදු 3ක් යනකම්. මේ දරුවට ඇත්තට මොකද කියලා තේරුන්නේ නැහැ. නමුත් මේ දරුවා දන්න විදිහට ඒ කියපු විදිහට මරණෝසතිය වැඩුවා. පොඩි දරුවෙක්. පොඩි ගෑල් ළමෙක්. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ නැවතර බුදුරජාණන් වහන්සේ ඒ ආංගේ ප්‍රදේශයට වඩිනවා. අවුරුදු 3කට පස්සේ රෙකෝඩින් නැහැ අහන්න. ලයිව් දකින්න ටීවී තිබ්බේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා අවුරුදු 3කට පස්සේ ආරංචි වුණා. හැබැයි එතකම් මේ දරුවා මරණෝසතිය වැඩුවා දන්න විදිහට. ඒ කියන්නේ මැරෙනවා නෙමෙයි, ජීවිත අනිත මරණ නිත නෙමෙයි. යම් දහම් පරියායක් අවබෝධ වෙන්නේ නැති නමුත් සෝතාපන්න හේම නැහැ වැඩුවා. එයා ඒක මානසිකාරය ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ දහමේ පුළුවන් තරම් හිත තියාගන්න උත්සාහ කරා. එදා බුදුරජාණන් වහන්සේ වැඩලි ඉවරලා බලන් ඉන්නවා, බැලින්නම් ඉන්නවා රාජ මහා මහත්තයාදී ඔක්කොම ඉල්ල රජවරු ටිකක් ඉන්නවා, රජිනිය ටිකක් ඉන්නවා, සර ඇවිල්ලා නැස බණ කියන තු ඉන්නවා. මේ දරුවා එනවා. තාත්තා කියලා දී බිග්මන්ට් එන්න කියලා. දැන් තාත්තා බලගෙන දරුවා නැහැ. මෙයාට ආරංචිනේ බුදුරණන් වහන්සේ වැඩිලා ඉන්නවා කියලා. මෙයා එද්දිත් එතන පරක්කු වෙලා. ඒ හරහා තමයි මෙයාට යන්න තියෙන ගාංගකින් එතෙරලා ඒ තාත්තා ඉන්න තැන තාත්තා වැඩ කරන හේනට හරි මොක් කරේ තැනකට. බුරයන් වාසේ අහනවා ආපු ගමන්. ආපු දිහා දන්නවද? දන්නේ නැහැ. යන්නේ කොහෙද? යන්නේ කොහෙද දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. කිව්වා ගියා. අර වර ළඟ ඉන්න කට්ටිය තබ්බීරල බලන් ඉන්නවා. ආචිලට එහෙම ඌරු ජුවල් යන්නේ නැති. මාර ජුවල් යන්නේ නේද කපාරම? ඇයි මේ අවුරුදු 14 15 පොඩි කෙල්ල එකට කියලා ගියා කියලා තින්නේ? ආපු දිහා දන්නවද? ඒව දන්නේ නැහැ. ඉතින් ආවේ ගෙදරින් කියලා කියන්නේ එපැයි. යන්නේ කොහෙද දන්නවද? දන්නේ නැහැ කිව්වා. දන්නවද ඇහුවා. දන්නේ නැද්ද ඇහුවා. දන්නවා කිව්වා. දන්නවද ඒව දන්නේ නැහැ කිව්වා. ගියා. ඊට පස්සේ තාත්තා දැන් බලන් ඉන්නව නැහැ. ඒදි මොකක් හරි කරේ එකින් දමල ගැහුවා. තරහට. ගහපු ගාමේ ඇඟේ කොහෙද වැදිලි වෙලා? එයා මැරුණා ලේ ගිහිල්ලා. ඒ දුකට තාත්තා දැනගත්තා මේ බුදුරජාන් වහන්සේ ළඟ තමයි මේ පරක්කුණ ගා බුදුරජාන් වහන්සේ හොයාගෙන ආවා මේ තාත්තා. ඇවිල්ලා බණහලා තාත්තා පැවිදිලා රහතල පිරිනවම් පෑවා. ඒලා බුදුරජාන් වහන්සේ කියනවා දුව සෝතාපන්නයි කියලා. ආපු දිහා දන්නවද? ඒව දන්නේ නැහැ කිව්වා. ආවේ කොහෙන්ද මේ ලෝකෙට කියලා ඇහුවේ. අතන හිටපු කට්ටි කියන හිතුවේ කියයි කියලා ගෙදර ඉඳලා එන්නේ අපි හඳුන්නේ. අපි ඔබ හැවුවොත් එමේ කොහෙදලා දෙන්නේ? ගෙදර ඉඳලා එන්නේ. කොහෙද යන්නේ? රස්සාවට යන්නේ. කොහෙද යන්නේ? දරුව බලන්න යන්නේ. මුණුබුරා ගේන්න යන්නේ. මිනිබිරි ගේන්න යන්නේ. සෙට සමුදන් අරොද්දාස් දවස් වලට යනව නේද? එතකොට අහනවා දන්නේ නැහැ කියලා කියයිද? අපි ඔක්කොම දන්නවනේ. ආවේ කොහෙන්දත් දන්නවනේ. යන්නේ කොහෙදත් දන්නවනේ. ආවේ කොහෙන්දෝ දන්නේ නැහැ කිව්වා. එයාට තේරුණා. ඇයි ඒ මරණොසුදි වඩමු කෙනා? දන්නවා කොහෙන්ද මේ වෙලාවේ දැන්? ඒක විමානිකේ උත්තරේ දුන්නේ. ආපෝ ආවේ කොහෙන්ද දන්නේ නැහැ කිව්වා. මේ ලෝකෙට ආවේ කොහෙන්ද? දන්නේ නැහැ. යන්නේ කොහෙද දන්නේ නැහැ. දන්නේ නැද්ද ඇහුවා. දන්නවා කිව්වා. මොකද්ද ඒ දන්නේ නැද්ද ඇහුවේ? මැරෙනවද කියලා දන්නේ නැද්ද ඒව? දන්නවා කිව්වා. ඊට පස්සේ ඒව දන්නේ නැද්ද කිව්වා? දන්නේ නැද්ද ඇහුවා. දන්නවා කිව්වා. දන්නවද ඇහුවා? ආයෙ දන්නේ නැහැ කිව්වා. දන්නවද කියලා ඇහුවේ? මැරෙන වෙලාව දන්නවද? දන්නේ නැහැ කිව්වා. ආපු දිහා දන්නේ නැහැ. යන්නේ කොහෙද දන්නේ නැහැ. හැබැයි මැරෙන බව දන්නවා. දන්නවද හද්දි? ආයෙ නැහැ කිව්වා. මැරෙන වෙලාව, මැරෙන්නේ කවද්ද, මැරෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඒ හතරෙන් එයා සෝතාපන්නයි. කාලයක් තිස්සේ මානසිකාරය කරපුගේ ප්‍රතිඵලේ මරණානුසතිය වැඩුවා. මරණානුසතිය අවශ්‍ය ඒ දහම් පරයය උන්වහන්සේ මුවින් මතුවලා ආවා ශ්‍රී මුකෙන්. ඒකම අවබෝධ වුණා. ප්‍රැක්ටිස් එක. හිත හොඳට පිරිද්දිලා ඒ මරණ හිත වැඩිලා තිබ්බේ. අර කියපු ගම අවබෝධයි. ඒකයි කියන්නේ භාවිතා බහුලී කතා. බහුලෝ වැඩුවොත්, බහුලෝ පුරුදු කරොත් ඒකට අදාළ දහම් කරුණක් ඇදෙද්දි සමහරට ඔබට කියයි මෙහාට එන්න කියලා කියයි. නැත්නම් අතනින් තියන්න කියයි. ඔච්චරයි කියන්නේ සමහරට. ඔච්චරයි ඇහෙන්නේ. ඒක තමයි ඔබට දහම් අවබෝධ වෙන තියෙන දහම. අතනින් තියන්න ඔච්චරයි සමහරට කියන්නේ. මෙහෙට එන්න. නැත්නම් වචන දෙකක් කියයි. කය කියලා ඔච්චරයි. දහම් අවබෝධ වෙන තියෙන. ඒකයි කියන්නේ පුරුද්දක් හදාගන්න ජීවිතේ මොකක් හරි. මානසිකාරය කරන වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. නැත්නම් ආවේ කොහෙන්, යන්නේ කොහෙද හවුත් නම් වැල්ට යනවා කියලා කියයි හැමදාම. යන්න යනවා කියනවද? යන්න යනවා හැම කියයිද? යන්න තමයි යන්නේ කියලා. කොහෙ යන්නද? ඉන්න බලාගන්න ආවේ. දහම් මානසිකාරයක් හැම වෙලාවෙම හිතේ දුවලා තියෙන්න ඕනේ. මේක අහිමි වෙන්නමයි, නැති වෙන්නමයි අවස්ථාව තියෙන්නේ. මේ ශාසනය හම්බුනේ එච්චර දුර්ලභව. ඒ නිසා මානසිකාර හිත හදාගන්න. මානසිකාර හිතේ තියාගන්න. මොකද ආපහු ගෙදර යන්න තියෙන්නේ, ගෙදර ඉන්න තියෙන්නේ ඒ පරිසරෙටමයි ආපහු මුසු වෙන්න තියෙන්නේ. ඒ දේවල් එක්කම නැවත නැවත ගැටෙන්න තියෙන්නේ. වෙනස් වූ දෙයක් නැහැ. අත හරිනව, අත හැරෙන්න අවස්ථාවක් ඇත්තෙම නැහැ. මොකද පොඩි දේවල් අයින් වෙලා ගියාට ලොකුට දැනෙන අතහැරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට දහම් අවබෝධයට පත් වෙනවා. හැබැයි දහම් දැනුමෙන් වර්ධනය වෙනවා. දහම එකතු වෙනවා. හැබැයි ඒක භාවිතයේ කරන තැන නැති නිසා නැවත සසරට ආයෙ පාරක් හිත එකතු වෙනවා. පුරුද්ද හදා ගන්න ඕනේ. ලොකු වාකීමක්. ලොකු වාකීමක්. නැත්තම් මේ දැන් මේ දාලා පුදුම ගැඹුරු දහම්නේ කතා කරන්නේ. මේ ලෝකේ නැති දේවල්නේ කතා කරන්නේ. මේ ලෝකේ කියන්නේ මොකද්ද? තමන්ගේ ලෝකේ නැති දේවල් මේ කතා කරන්නේ. දහම ඇරෙන්න අනිත් හැම දෙයක්ම තිබ්බා. දහම කවදා ලෝකෙට ආවේ නැහැ. ඒ නිසා චක්කුන් උදපාදි උන්නේ නැහැ. දහම් ඇස පහළ උන්නේ නැහැ. දහම් ආවෝදෙට පත් උන්නේ නැහැ. මේක අහිමි වෙනවා. පරිස්සමෙන්. මොකද අපට හම්බෙනවා සමහර කට්ටිය ඇක්සිඩන්ට් වෙනවා. අසනීප වෙනවා. ඉතින් අපට ආරංචි වෙනවා. මැරෙනවා. සමහරට එනවා කොළ. සමහරට මැරෙන්න. ඉදිරියේදී ඔබ වෙනු යම් යම් වැඩපිළිවෙළතා ක්‍රියාත්මක වෙයි. ඒවා ඉදිරි කාලෙදී කියයි. ඔබට තව ඉදිරියේදී විශාල වැඩපිළිවෙළකට ඔබට මේ දහම ඔබට මේ උදව් උපකාර විශාල විදිහට ලැබෙන දේවල් ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඉදිරි කාලේ ගුරුසන්න සේවා කියයි. දැන් මේ දවස්වල ඒවා සාකච්ඡා මට්ටමේ යන්නේ. ඔබ හැම තැනින්ම බේරලා ඔබට හැම වෙලාවෙම දහමට අහු වෙන වැඩපිළිවෙළක් හදයි. හදමින් යන්නේ. ඒවා ඉදිරි කාලෙදී මාසයක් දෙකක් තුනක් යද්දී ඔබට දැනගන්න හම්බෙයි. ඒවා පුණ්‍ය බාරේ හරෝ යම් දිදී දැනගන්න හම්බෙයි. සමහරට පාන්දර 3 4 5 නම් කතා කරන ඔබ ගැන පිඟුතුනි. පළමුදා පාන්දර 4යි සාකච්ඡා ඉවරෙද්දී. ඔබට මීට එහා තව මොනවද කරන්න පුළුවන් කියලා කතා කරනවා. ඩීල් එකක් දාන නෙමෙයි. අය හමුණු වී තියාගන්න. ඔබ දෙන අන්තිම දාණය ඒ දෙන්න. ඔබට දන් දෙන එක නවත්තන්න. ඔබට රූප බලන එක නවත්තන්න, ශබ්ද අහන එක නවත්තන්න, ඒ කලන වැටෙන ලැබෙන සහයෝගය. සාකච්ඡාවට දැන් දෙකක් ඉවරයි, තව හතරක් පහක් එහින් අන්තිම ප්‍රතිඵලයක් එළියට එයි. ඔබට හිතා ගන්න බැරි වෙයි මෙහෙම දෙයක් ආරාමයේ ඉදිරියේ කරයිද කියලා. එච්චර ඔබට දහමට ලං වෙන්න අවස්ථාව සකස් වෙයි. ඔබට එච්චර රැකවරණයක්, ඔබේ නාමගොත්තල ඔබේ හිතක නැති දෙයක් ඉදිරියේදී ඉදිරි කාලේ දැනගන්න හම්බෙයි. ඒවා සාර්ථකුණොත් ඒ සාකච්ඡෙන් ද හොඳට අදිෂ්ඨාන තියන්න ඒ සියලුම සාකච්ඡා සාර්ථක වේවා කියලා. එතකොට හරි. මොකද හැම පැත්තක්ම බලන්න තියෙනවා. එහෙම මෙහෙම බල 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 යන්න තියෙන්නේ. ඉතින් ගුරුසාන ඉදිරි කාලේදී කියයි, තාම යා ස්ථිර වුන්නේ නැහැ. ඔබට හිතේ මෙච්චර දෙයක් කරනවද කියලා. ඇයි එච්චරම දෙයක් කරයි? ඒකයි. ඔබ දෙන එක බත් ඇටයකටවත් අපි ණය වෙන්න ලෑස්ති නැහැ. ඔබට කන්න දෙන්නේ අපි. අපට කන්න දෙන්නේ ඔබ. අපට කන්න දෙන්නේ ඔබ. මේ සාසනේ කන්න දෙන්නේ ඔබ. කන්න දෙන කට්ටිය මැරලා සතර පෑනකට අපි කැමති නැහැ. ඒක සාසනේ උරුමේ නෙමෙයි. ඒකයි ළඟටම ඇවිල්ලා හිමුනොත් එහෙම. සමහරට ඔබ ආවේ අපි මේ හම්බුනේ අනන්ත සසරට පස්සෙයා වෙන්නේ නැති. ඒක තැනක සුමේද තාපසයා බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමුල නියති විවරණ ගද්දි සුමේද තාපසයා ළඟ හිටියා මහා පිරිසක්. එයා ඒක හිටපු ශාස්ත්‍රවරයෙක්. සුමේද කියන්නේ ශාස්ත්‍රවරයෙක්. එදා හිටපු ලොකු පිරිසක් හිටියා. අෂ්ට සමාපත්ත දක්වා හිත වැඩුණ කෙනෙක්. එදිනට ඒක තරුණෙක්. ඒ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟින්ම හිටියා. එහෙවත් සුමේද තාපසයා ළඟින්ම ඇසුරු කරපු කෙනෙක්. ළඟින්ම ජීවත් වුණ කෙනෙක්. නමුත් නරක ආශ්‍රය නිසා. ඒ කාලේ නම ධම්මරුචි. ධම්මරුචි කියන තවුසා තරුණෙක්. ඒ කාලේ නරක ආශ්‍රයක් හම්බෙලා සුමේද තාපසයාගෙන් අයින් වෙන්න වුණා. සුමේද තාපසයාගෙන් අයින් වෙලා ආපහු ලෝකෙට ගියා. ලෝකෙට ගිහිල්ලා ඉවරලා අන්තිමටම අම්මත් මරන්න වුණා. අම්මත් මැරලා අවීචිය ගිහිල්ලා සාරා සංකේය කල්පලක්ෂ 4කුත් කල්පලක්ෂයට පස්සේ මේ මනුස්ස මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්න කාලේ ඉපදෙන්න කාලේ ඉපදිනවා ගංගක ලොකු මාළුවෙක් වෙලා. දවසක් ලොකු බඩගින්නක් ඇවිල්ලා මේ මාළුව දකිනවා මිනිස්සු වර්ගයක් ඔරුවකින් යනවා. මේ දැවැන්ත මාළුවෙක් වෙලා උපදිනවා. ඒ කියන්නේ එකපාර මාළුවෙක් ලොකු මේ ඉපදුනා නෙමෙයි. ඒ යම් සත්තු ඉන්නේ, ලොකු සත්තු, ලොකු මාළු ඉන්නේ. අපි දුන් කිමුලෙක් වයි පිටුමු නිකන්. මේ මිනිස්සේ කන්න කියලා හිතාගෙන මේක අයනවා පීරංගන. කට අරගෙන ඉන්නවා. මිනිස්සු බය වුණා. මේ මිනිස්සු ඔක්කොම සද්ධර්ම යහන මිනිස්සු. බුදුරණන් ශාවකයෝ අහං ගෝතමෝ භගවා කියලා හයියෙන් කෑ ගැහුවා කට්ටිය. අහං ගෝතමෝ භගවා කියලා හයියෙන් කෑ ගැහුවා. ඇයි සතා එනවා දැන් මරන්න දැන් මරන්න ඕනේ මෙන්න එන්නේ ඒ සද්ද මේ සතාට ඇහුණා ඇවිල්ලි ඉවරලා ඔරු කඳේ හැප්පිලා එහෙම මැරුණා මැරිලි ඉවරලා ඇහුණ අන්තිම වචනේ එක්ක මහා සාර කුලයක ඉපදිනවා බ්‍රාහ්මණ කුලයක මේ සම්බුත් ශාසනයෙම දැන් මේ අසංකේ කල්පලක්ෂ 4ට පස්සේ තමයි මේ හම්බේ මේ 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 සම්බුත් ශාසනය ඉපදින්නේ ඒත් ඉපදින සතෙක් වෙලා ත්‍රිසං සතෙක් කියලා මාළුවෙක් ඉපදින්නේ ඊට පස්සේ අර 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 අහපු ඒ සද්දෙයි අහං ගෝතමෝ භගවා කියලා අහපු සද්දෙයි ඒකත් එක්ක යා මොකක් හරි මනස කර අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා කොමාරි මහා බ්‍රාහ්මණ කුලයක උපදිනවා ඉතින් අවුරුදු 7න් එනවා පැවිදි වෙන්න පැවිදි වෙනවා අවුරුදු 7ක් 8ක් ඇදී අරහත් වෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් උදේ පාන්දර ජේතවනාරාම වැඩියේදී පුංචි ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා බුදුරජාණන් වහන්සේ net උස්සල බලලා සිනහ පහල කරනවා අහනවා ධම්ම රුචි ගොඩක් කාලයකට පස්සේ නේද මාව හම්බෙන්න එන්නේ මේ ජීවිතෙත් නම ධම්ම රුචි එදත් සුමේධ තාපසයාගේ කාලෙත් තිබ්බ නම ධම්ම රුචි ධම්ම රුචි එදා අසත්පුරුෂ ආශ්‍රිත අහුවෙලා සුමේධ තාපසේ හැර ගිහිල්ලා අම්මත් මරලා අවීචිය ගිහිල්ලා කල්පලක්ෂයකට පස්සේ අන්තිමට මේ ශාසනය උනහ බුදු වෙලා ඉද්දී අන්තිමන අර විදිහට මාළුවෙක් ලැබිලා මැරිලා ඇවිල්ලි ඉවරලා මනුස්සලෝ ගඩවිලා අවුරුදු 7න් අරහත් වෙටපත් වෙලා හතක් අට දහහත් වෙලා පොඩි හාමුදුරනෝ අහනවා බුදුරයන් වහන්සේ උදෑසන උදෑ වෙලා උදේ වෙලා ආවා ධම්ම රුචි ගොඩක් කාලයකට පස්සේ ඔබ මාව බලන්න එන්නේ ඔබ මට ඔබ ගොඩ කාලයකට පස්සේ හමු වුණේ එලා කියනවා එහෙමයි ස්වාමීනි මට ඔබ වහන්සේ අහිමි වුණා ගොඩාක් කාලයක් මට අහිමි වුණා අයපාරක් ඔබ වහන්සේ මට අහිමි වෙන්නේ උන්වහන්සේ අරහත් වෙලා සාක්ෂාත් කළා සමහරට මේ අපි ගොඩක් කාලයකට පස්සේ දැනන්න හම්බුනේ එනිසා අය ගොඩක් කාලයකට පස්සේ හම්බෙන්නේ නැති වෙයි සමහර කටි හම්බෙන්නේ නැති වෙයි එනිසා පීඨ රැකවරණේ තියාගන්න සමහරට මේ අසංගේ කල්පලක්ෂ ගානට කලින් පස්සේ හම්බෙනවා ඇත්තේ මේ කොච්චර දුරයක්ද ආපු සසර එනිසා පරිස්සමෙන් එනිසා විවිධ දේවල් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන විවිධ වැඩපිළිවෙල හදන්න ක්‍රියාත්මක කරන උත්සාහ කරනවා ඒ නිසා ධීරිය ගොඩක් ඔබට සුබ වෙයි ඒ ඔබේ පින ඔබ කරගන්න පින් ඒව ඵල දෙයි දිට්ඨ ධම්ම වේදිනිය පරිසන්දේ දිට්ඨ ධම්ම වේදිනිය පරිසන්දෙන දේවල් හැදෙයි නිදහස් වෙන්න පුළුවන් වෙයි ඒ නිසා හොඳට දහම් මානසිකාරේ ඉන්න මෙළඟදී එක අම්මා කෙනෙක් මට හම්බෙනවා ඒ අම්මා ඇවිල්ලා හොඳ කතාවක් මට කිව්වා ඒ අම්මලා ඇගදර ඉන්නවලු මම හිතන්නේ ඒ අම්මගේ නෑන්ද අම්මා මම දන්න විදිහට හරියටම දන්නේ නැහැ කවුද කියලා අවුරුදු 80 ගණක් කියව වයස මං හෙව දැන් ඉතින් පොඩි කතාවක් එමු ස්වාමීන් වහන්සේ නමගේ අම්මා කෙනෙක් ඊට පස්සේ මං කිව්ව කොහොමද දැන් ඒ අම්මා අපේ ආඳුර මුකුත් ඉතින් නෑ ඔහි ඉන්නවා ඉතින් මං කිව්ව පිනක් දහමක්වත් කරවන්න එක්කෙනව බැරිද අමාරුයි දැන් එන්න යන්න බැ 80ටත් වැඩි වයස කිව්ව මගේ දෙන පිනක් දහමක්වත් කරවන්න අපේ ආඳුර බත් ඇටයක්වත් විසිකන්නේ නෑ කිව්ව වැටුණු බත් ඇට ඒකත් අහුල්ලා කටේ දා ගන්නවා කිව්ව දන් දෙන්න ඕන කියලා කියද්දි කියනවලු මේ කාටත් අගහරුවන් නින්දා කරනව නෙමෙයි අතෝදලි වල්ලා ඒක දන් දෙනවා කියලා කියනවලු මං කියව බොහොම දරුණුයි දන් දෙන්න තිබ්බ පින් සමහරට ඉවර ඇති ඒකයි ඔයිට කලින් අහම අපි කියලා තියෙන්නේ දන් දෙද්දි හොඳට සිහිය තියාන දන් දෙන දන් දෙන්න හම්බුනේ තිබ්බ පිනක් පරිසම් දෙන්නේ ඒ දන් දෙන්න හම්බෙන පින ගෙවෙද්දි අවබෝධයෙන් නම් නොවේ අවබෝධයෙන් නෙමෙයි නම් කරන්නේ අය ඒ දන් දෙන්න තිබ්බ පින හම්බෙන්නේ නැහැ සෙල්ලන්නේ ඔබ කොච්චර ඉස්සරහින් දින්නේ මෙච්චර ඉස්සරහින් ඇවිල්ලා පස්සට යන්නොත් එහෙම ඒක දන්නේ ඔබ හිතේ ස්වභාවයත් ඒක ඔබ තේරුම් ගන්න කොතනද මම ඉන්නේ කොහොමද මගේ ස්වභාවය කියන එක ලොකු වගකීමක් ලොකු වගකීමක් හැම වෙලාවෙම ඒ සම්බන්ධව හොඳ වාක්‍යමින් ක්‍රියා කරන්න ඔබට ඉදිරිදී අවස්ථාව සාම්බේ පුළුවන් නම් ඔය ස්වාමින් වහන්සේලාත් එක්ක අනගරණුලත් එක්ක ඔය සාකච්ඡා තියන්න ඒ අවශ්‍ය පරිසර වෙනම හදාගන්න ඒවා නැත්තම් හිතේ ස්වභාවයම තේරුම් ගන්න බෑ පරිස්සමෙන් ලොකු දෙයක් තියනවා කරන්න. හේතුව හැම වෙලාවෙම අපට දැනෙන්නේ, හැම වෙලාවෙම අපට හැඟෙන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත නෙමෙයි, මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි හැඟෙන්නේ, මේ ලෝකේ නැතිම දෙයක් හැඟෙන්නේ. මේ ලෝකේ නැති එකක් හඟවගෙන හිත මේ ලෝකෙන් එක හොයනවා. ගුරුහානුදු කිසරේ කිව්වනේ, දේශනා කිව්වනේ, දර අර ලොකු රූපයක් එහෙම ඇඳලා පෙන්වුවේ. මතකද ලොකු රූපයක් එහෙම මේක ඇඳලා පෙන්වුවා? අවිද්‍යා තෘෂ්ණා නිසා ඇතුළට එන්නේ මොකද්ද? මොකද්ද එන්නේ තිබ්බේකද? ඒ කියන්නේ ඔබ දැක්කහම මහත්යට, ඔබ දැක්කහම නෝනට මහත්යා, අම්මට කවුද? පුතා. අයියට කවුද? මල්ලි. මල්ලිට කවුද? අයියා. ඔෆිස් එකේ සේවකයන්ට කවුද? බොස්. හිතවතුන්ට කවුද? යාළුවා. ගොඩක්ම පිරිසකට කවුද? නොදන්න කෙනෙක්. එහෙනම් කෝබ? එහෙනම් ඔය එකම කෙනාද ඇතුළට ආවේ? ඒ එකම කෙනාද දැක්කේ? කෙනා 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 කෙනාට ඕනේව බලාගත්තා. මිසක් ඇත්තම රූපේ දැක්කද? නෑ. ඇත්තම විපාකේ දැක්කේ නෑ. හිතාගත්තා. තමන්ට ඕන දෙයක් හිතාගත්තා. ඕන දෙහෙවත් තමන් දන්න දේ හිතාගත්තා. හොඳට හිතලා බලන්න. දැන් ඔබට එහෙම හිතෙනවා සාමාන්‍යයෙන්. මියා මානසිකාරකත් එහෙම දැනනවා නිකන්. ඇයි මේ එක එකනා මට එක එක විදිහට හිතෙන්නේ? දැන් මට හිතෙන විදිහට නෙමෙයි මගේ පවුල අනිත් කටට මෙයා ගැන මං ගැන හිතෙන්නේ. එහෙම නිකන් හිතෙනවද? නිකන් හිතලවත් තියනවද? ඒවම හිතන්න. කොහොමද මේ හිතේ ස්වභාවය? මොකද්ද මේ වෙන්නේ? කවදාවත් හැඟෙන දේ මේ ලෝකේ නැහැනේ. හිතේ තියෙන දේ ලෝකේ නැහැ. අනිත් හැමදේම තියෙනවා. ඒ කියන්නේ මුකුත් නැහැ නෙමෙයි. හිතට හැඟෙන දේ, හිත හිතාගෙන ඉන්න දේ, හිත හොයන දේ විතරයි මේ ලෝකේ නැත්තේ. අනිත් හැමදේම මේකේ තියෙනවා. මහත්යා ඉන්නේ කොහෙද? මහත්යා එළියේ තියෙන්නේ මොකද්ද? ඈ? කයක්. හැබැයි ඉන්නේ මහත්යෙක් නේද හැම වෙලාවෙම? මහත්යෙක් මහත්යා ඉන්නවා. මහත්යා කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතට හැඟෙනවා. මේ මහත්යා ඉන්නවා. ඒ ඉන්න මහත්යා ඇස් දෙකෙන් බලන්න පුළුවන්ද? ඇස් දෙකට පේන්නේ මහත්යද? නෑ. මහත්යා නෙමෙයි ඇස් දෙකට පේන්නේ. ඇස් දෙකට පේන්නේ මහත්යද නැත්නම් මහත්යාගේ මොකද්ද? කයක්. කන් දෙකට ඇහෙන්නේ මහත්යද මහත්යාගේ හඬක්? හඬක්ද? හඬක්. බලන්න හඬක්. රූපයක් පේනවා එකක්. එකක් පේන රූපයක්. මහත්යෙක් පේනවා. එකවර මහත්යලා ගොඩක් පේන්නේ නැහනේ. එකයි පේන්නේ. ශයස් බෙදලා දිල නැත්නම් එක මහත්යයි පේන්නේ. නැත්නම් මහත්ය ගොඩක් පේනවා. මේ ළඟදී ඇවිල්ලා පුතෙක් ළඟදී ළඟදී ගැටි අදවස් අපේ හඳුනන්නේ කොහොමද? අපි කාටද කොහොමද කියලා බලමු. අපේ හඳුනන මම නම් තරුණ දරුවෝ ඉදින් ඕපන් කතා කරනවානේ. මන් නම් කොටස් ශයස් බෙදලා දිලා තියෙනවා අපේ හඳුනනගේ. මං කියපුවා හොඳයි. ඒ කියන්නේ ඒ කටිර එයාට ගොඩක් කට්ටි ඉන්නවා. ශයස් බෙදලා දීලා කොටස් වෙනද බල වගේ. එහෙම අපි හඳුනන කොටස් වෙනද බල වගේ. මං කියපුවා හොඳයි පුතේ. ඔහොම යා. දැන් මීට කලින් දැන් ඔයා විවාහ වුණා කියන්නකො. මීට කලින් එයාගේ ප්‍රශ්නේ, දැන් මීට කලින් ඔයාට ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද? විසඳ ගන්නවා අපි හඳුන කොහොම හරි ඉතින් විසඳ යනවා. ඉතින් අමාරුයි ඉතින් විසඳ යනවා. මං කිය දැන් කෙනෙක් ගෙනාවොත් එහෙම ඒ ගේන කෙනාගේ කලින් ඒ ප්‍රශ්න විසඳුවේ කවුද? අම්මයි තාත්තයිනේ. හම්බෙන්න ඔයාට එයාව හම්බෙන්න කලින් කවුදගේ ප්‍රශ්න විසඳුවේ? අම්මයි තාත්තා විසඳන්නේ නැති. මං කිය දැන් ඔයාට හම්බුණානේ. ඔව්. දැන් ඒ ප්‍රශ්න වලින් භාගයක් විසඳන්නේ කවුද? මාත් විසඳනවා අපි හඳුනනේ. දැන් මුලින් කිය මොකද්ද? මට මගේ ප්‍රශ්නත් තාම හරියට විසඳ ගන්න බෑ. මාත් විසඳන් යනවා. දැන් එහෙම යන්න කෙනා තව කෙනෙක් ගෙන හදලාදී භාගයක් විසඳනවා. ගෙනාවට පස්සේ දැන් සම්පූර්ණ පැකේජ් එකක් ගෙනා. මොකද්ද? ප්‍රශ්න පැකේජ් එකක්. දැන් තමන්ට තමන් ගිවත් ප්‍රශ්න විසඳ ගන්න බැරි කොල්ලෙක් තවත් එකක් ගෙනල්ලා දැන් දෙන්නෙක්ගේ ප්‍රශ්න දන්ලා ඒ අතරේ මුන් කියනවා ඉතින් අපට අහන්න තියෙන්නේ සතුටුද කියලා තමයි නේද පිළිදී බලන්න නෝන්ලා දෙන්නෙක් බැලන්ස් කරන මහත්තයෙක් සාමාන්‍යයෙන් අනිත් මහතුරු දකින්න කොහොමද වීරෙක් වගේ නේ දකින්නේ වව් නෑ ඇයි ශ්‍රේයාස් බෙදලා තියෙන්නේ උට තේරෙන්නේ නැහැ දැන් දෙන්නෙක්ගේ ප්‍රශ්න දන්න තියනවා කියලා ෆෝන් එකත් ඔක ඇඟ හිරි වැටෙනවා කෝල් ඇකෙද්දි ෆෝන් එක හංගන ඇප් ලොක් දාගෙන SMS ලොක් කරගෙන ඒත් හිතන ඕන සැපයි කියලා ඒ ශ්‍රේයාස් දෙකක් දුන්නොත් එහෙම අපිට හම්බ වෙනවා සමහර ශ්‍රේයාස් 20 25 දුන්න කට්ටිය ඔව්ව එහෙමයි ඒක තමයි අවිද්‍යා හිතේ හැටි තෘප්තිමත් වෙන්නේ නැහැ පිඳුනි එයාට හිතෙන්නේ නැහැනේ පිඳුනි මේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න බැරුව තව කෙනෙක් කවඩපත්තාව කොච්චර ප්‍රශ්නද ඊට පස්සේ දරුවෙක් හම්බ වෙනවා එතකොට තව ලොකු පවුලක් හම්බ වෙනවා ඒ වගේම තව පවුලක් එක තව සම්බන්ධයක් තියන් ඉන්නවා පින්වතුනි ඌ ගින්නි ගොඩකන ඉන්නේ තමන්ගේ ප්‍රශ්න විඳ ගන්න බැරි කොල්ලෙක් මිනිස්සෙක් නෝන කෙනෙක් තව කෙනෙක් සම්බන්ධයක් පවත්වනවා කියලා කියන්නේ ෆෝන් එකට එන්නේ ප්‍රශ්න විසඳන විදිහට කෝල් එකට එන්නේ නැත්තම් ප්‍රශ්නයක්ද කෝල් එකට එන්නේ ප්‍රශ්නය උන් හිතන් ඉන්නවා ජීවිතේ කොටස් වලඳ බලක් කියලා ෂේහස් බෙදන්න හරිෂෝ පින්වතුනි පේනවා නේද හැටි කියනවා අපේ හාමුදුරනේ කොටස් වෙනද බලක් වාගේ හොඳයි ෂේයාස් වැඩි කොහටද අඩු කොහටද අඩු වෙද්දි ඒ ෂේයාස් තර වෙන ෂේයාස් මෙතනක ෂේයා කරනවා කොටස් මිලදී ගන්න එහෙම ඉන්න අනගාරි මහතුරුත් ඇවිල්ලා ඒ කොටස් වෙනද බලෙන් බංකොලොත් වෙලා සමායට නැත්තම් කොටස් අතහැරලා ඇවිල්ලා ඉන්නවා එක තමයි හැටි යම් දවසක තේරුණාට පස්සේ මේ කොටස් වෙනඳ බලක එක කොටසක් ගත්තත් ඇති එකක් වෙන් කරගත්තද මොකද හැම වෙලම එකක් පේන්නේ එකක් කෙනෙක් එකක් කුට්ටියක් එතකොට ශබ්දයක් මහත්යෙක් මහත්යාගේ හඬ මහත්යෙක් මහත්යාගේ කතාව මහත්යාගේ එක්කෙනෙක්ගේ කවදාවත් කයක් මේක සමූහයක් කියලා හිතෙන්නේ නැහැ මොකද සමූහයක් මේක කයක් කියලා දකින්නෝ නම් එතන අනිච්ච දකින්නේ අනිච්ච ගෝචර වෙන්නේ නැහැ හිතට. හැංගෙන්නේ ෆික්ස් ස්වභාවයෙන්. එකක්. මහත්යෙක් නෝණෙක් දෙයක්. බලන්න අපි කතාව තුල බාන්නේ හැදිලා තියෙන විදිය. වාහනයක්, ගෙයක්. දොරක්, එහෙම තියෙන ගෙයක් දොරක්. ඔය ඔක්කොම එකක්. ඒ කියන්නේ ෆික්ස් වූ දෙයක් එකක්. නමුත් ඕක එකක් නෙමෙයි, ඕක කයක්, ඕක සමූහයක්. ඔය සමූහය හැම වෙලාවෙම අවිද්‍යා තෘෂ්ණා නිසා එකක් බවට පත් කරා. අபிසංකරණයෙන් කරන්නේ එකම එක දෙයයි ඒ තමයි මේ ලෝකේ කයවල් එකක් කරන එක. අවිද්‍යාවෙන් කරන්නේ එකම එක දෙයයි මේ ලෝකේ කයවල් එකක් කරන එක. මේ ලෝකේ සමූහයක් හෙවත් මේ විද්‍යාමල්ල ගැළපිල බැඳිලා මේ සම්භූතයක් බවට පත් වෙලා තියෙන දේවල් හැම වෙලාවෙම එකක් කරන එක තමයි අවිද්‍යාවෙන් කරන්නේ. ඒ කියන්නේ මේ රූපේ බාහිර තියෙන රූපේ එකක් වෙලා ඇතුළට එනවා. ඇස් දෙක ළඟ මේ මෙතෙන්නකන් ඇවිල්ලා එතනින් පස්සේ ඇතුළට යන වෙනම දෙයක්. ඒ ඇතුළට යන දේ මේ ලෝකේ නැති එකක්. මෙලෝ රහක් නැති මේ ලෝකේ නැති එකක්. ඉතින් එහෙම කිය කිය මෙලෝ රහක් නැහැ කියන. මෙලෝ රහක් නැත්තේ ඇයි ඒ? මේ ලෝකේ කොහොමත් රහ නැහැ. ඇයි ඒ? අමෘතේ තාම හම්බුන්නේ නැහැ. අමෘත රසේ තාම හම්බුන්නේ නැහැ. පිටුනි හැම වෙලාවෙම කරන්නේ කයක් එකක් කරපු එක. අනන්ත සසරක් පුරාට අපි දැක්කේ එකක්. එකක්. දැන් බලන්න ඔබ ආවට පස්සේ ඔබේ දරුවෝ 20ක් ඉන්නවා නම් ඔබ ඇවිල්ලා ඉවරලා බලන්නේ මගේ එකානේ මුලින්ම. අර අස්සේ මගේ එකාකෝ. මගේ එකා. එකක්. ඒ වෙලාවට කියනවාද මේ ඇස් කන් නාසය දිවකය ආදී 32ක් වූ කොටස් 32කින් හැදුන මස්ලේ කයක් ය මෙතන තියෙන්නේ. මේක මේ හිතට එනවා. ඒ හිතරෙද්දි එහෙම හිතෙනවද? නැහැ.
මගේ එකා. සතියකට පස්සේ දැක්ක මගේ එකා. පින්දුනි, කයක් ලෙස දකින්නේ නැති යම් මොහොතක්, දකින්නේ නැති හැම මොහොතකම ලෝකේ නිච්ච සංඥාන් පැනලිවරයි. එකක් ලෙස දකින හැම මොහොතකම ලෝකේ නිච්චයි. ෆික්ස්. ඒ එක වෙනස් වෙනවට කැමති නැහැ. ඒ එකක් විසිර, ඒ එකක් විදිහට ගත්ත, එකක් විදිහට හඟවගත්ත, ඒ එකට බැඳුන නිසා, ඒ එකට ඇලුන නිසා, ඒ එක ආශ්‍රවාදයි සැපයි සැලකලා ගත්ත නිසා, ඒක ඒක වෙනස් වෙනවට කැමති නැහැ. ඒක අන්‍ය ස්වභාවනස් අන්‍ය ස්වභාවට පත් වෙනවට කැමති නැහැ. නමුත් ඒකේ ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවට පත් වෙන එක. අන්‍ය ස්වභාවයට පත් වෙන්නේ ඒක එකක් නොවන නිසා. ඒක එකක් නම් අන්‍ය ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. හැබැයි ඒක එකක් වෙන එකක් නොවන නිසා මොහොතක් මොහොතක් ගානේ අන්‍ය ස්වභාවයට පත් වෙනවා. අන්‍ය ස්වභාවයකට පත් වෙන්නේ ඒක කයක් නිසා. හෙවත් ඒක ගොඩක් ස්කන්ධයක්, ගොඩක් සමූහයක්. පත් වෙමින් පවතින දෙයක්. පත් වෙමින් කියත් ඒක මොහොතක් මොහොතක් ගානේ අන්‍ය ස්වභාවයට පත් වෙනවා. හැබැයි පත් වෙමින් පවතින දෙයක් කියන්නේ අපි යම් සීමාවකට, අපි යම් කාලයකට පැනෙව්වොත් ඒ කාලය තුල ඒක පත් වෙමින් පැවතුණා. හැබැයි ඒ කාලය අයින් කරොත් එහෙම අකාලිකයි. ඉදිරියේදී ගුරුහාණන් එකගෙන කතා කරේ. එහෙනම් මම අද කතා කරන්නේ නැහැ සම්බන්ධව. ඉදිරියෙන් ඉහට කතා කරේ. සමහර අදෝ ඉදිරියේදී කතා කරන්න උනන්සේ. අකාලිකත්වය ගැන ඔකත් එක්ක ඉස්සරහට කතා කරයි. දැන්ට හොඳට ඒ ටික තේරු ගන්න උත්සාහ කරන්නකෝ. මේ එකක් විදිහට දැනෙන්නේ. කවදාවත් දැනෙන්නේ නැහැ. කවදාවත් හිතට හැංගෙන්නේ නැහැ. මේක කයක් විදිහට. කයක් කියන්නේ මේ මස්ලේ කයක් නෙමෙයි. මස් ගොඩක් නෙමෙයි. කයක් කියන්නේ ගොඩක් සමූහයක්. හේතුන් ගොඩක් එකට ගැළපිලා බැඳිලා තියෙන දෙයක්. ගැළපිලා බැඳෙමින් විද්‍යාමාන දෙයක්ලා තේරෙන්නේ නැහැ. රූපයක ස්වභාවය මොකද්ද? පේන පින්ඩූපමන් රූපං. මේ සියලුම රූප, රූප රූප, හෙවත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ඔය ඔක්කොම රූප. ඔය රූපයේ ස්වභාවයේ බුදුහාම දේශනා කරනවා පේන පින්ඩූපම රූපං සමන්. ඔක පේන පින්ඩක් වගේ මොහොතක් මොහොතක් ගානේ අන්‍ය ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ දැක්කම මේ මහා දැක්කම බිඳි 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 තියනවා නෙමෙයි. එහෙම හිතන්න එපා. කැඩි කැඩි බිඳි බිඳි යනවා. එහෙම හිතන්න එපා. මේ කැඩි කැඩි බිඳි බිඳි මේ ශුද්ධාෂ්ටක බවට පත් වෙමින් තියනවා. එහෙම හිතන්න එපා. මොකද එහෙමත් තියෙන එකක් තියෙනවා. ඒතර ඒක අහුවෙන්නේ නැහැ. මේක සමූහයක්. මේක හේතුන්ගෙන්, හේතුන් නිසා හට අරන් මේ මොහොත විද්‍යාමාන ස්වභාවයක්. මේක ස්වභාවයක්. අනිච්ච කියන්නේ මොකද්ද? මේක කියන්නේ ස්වභාවයක්. දුක්ඛ කියන්නේ ස්වභාවයක්. අනාත්ම කියන්නේ ස්වභාවයක්. මිසක් මේ ලෝකේ තියෙන දේවල් නැහැ. මේ ලෝකේ ඒ ස්වභාව තියෙනවා. ස්වභාවයක්. ඒ මොහොතට ඒ ස්වභාවයේ විද්‍යාමානන. අනිච්ච ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. ස්වභාවයක්. හෙවත් විද්‍යාමාන වීමක්. හේතුන් නිසා ගැළපිලා විද්‍යාමාන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවය නෙමෙයි හිතට ගෝචර වෙන්නේ. එකක්. කවදාවත් මේ ඔරලෝසුව ඔරලෝසුවක් කියලා හැඟෙන්නේ එකක් විදිහට හැඟෙන්නේ. හැබැයි ඔරලෝසුව ඇස් දෙකෙන්වත්, කන් දෙකෙන්වත්, නාසයෙන්වත්, දිවෙන්වත්, කයෙන්වත් දකින්න බෑ. හැබැයි ඔරලෝසුවක් හැදිලා තියෙනවා. ඒක හිතේ හැදුන කොහෙද? හිතේ හැදුන එකක්. ඒ හිතේ හැදුනේ කවදාවත් මේ භෞතික ලෝකේ හොයන්න බෑ. හැබැයි හොයන්නෙම හිතේ හැදුන එක මිසක් මේ භෞතික ලෝකේ තියෙන එක නෙමෙයි. හිතේ හැදුන එක මේ භෞතික හොයන කවදාවත් ඒක හම්බෙන්නේ නැහැ. ඒ නිසා අபிසංකාර වෙන එක නවතින්නේ නැහැ. ඒ නිසා මේ පිස්සුව හොඳ වෙන්නේ නැහැ. නිදහස් වෙන්න බෑ. හැම වෙලාවෙම එකක් විදිහට තමයි අපිට හැඟෙන්නේ. ඒකයි හේතුන් ගොඩක් එකතු වෙලා ඒ හේතුන් ඒ ගොඩක් තවත් කොටස් 32කට කඩලා හැදිලා තියෙන මේ මස්ලේ කය හේතුන් 32කින් තියෙන පේන්නත් හේතු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. නමුත් තේරෙන්නේ හැඟෙන්නේ ඉන්න තියෙන දෙයක්. හෙවත් එකක් නැත්තම් කෙනෙක් මොහොතකට හිතුණාද
නිකන් ගෙදර ගියාම හොඳ හොඳ භාවනාවක් දින කරනවද? මේක සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. භාවනාවක් නෙමෙයි අත්‍තරම. ගෙදර ගිහිල්ලා නෝනායි මහත්තයා ඇස් දෙක රද්දි දිහා බලනවා බලන් ඉන්න බලන්නේ ඇස් දෙක හොලවන්නේ නැතු. නිකන් ලැජ්ජයි වගේ හිතේ. නිකන් මූණට මූණ බලන් ඉන්න පුළුවන්ද බලන්න. ඉස්සර අපි කරනවා සාමාන්‍යයෙන් කියනවා මම ඔබ වහන දෙන්නේ දැන් අහම්බල දෙන්නේ පත් කළා හඳු දෙන්නේ බලන් ඉන්න බලන දෙන්නට දෙන්න මූණ දිහා. විනාඩියක්වත් ඉන්න බෑ. නේ හරි අම්හාරුයි වගේ දැනේ. ඒක කතා කරද්දි බිම් බලන් හිම කතා කරන්නේ. ඇයි එමේ කෙනෙක් පේන්නේ? ඉතින් ඒ කෙනා ඉස්සරහ ඉන්නවා. ඉතින් ඒ කෙනා මන් දිහා බලන් ඉන්න එක මට හරි අපහසුයි. සාමාන්‍ය සභාවක ඉස්සරහ කතා කරන්න බය අයියේ. වචන එහෙම පැටලෙන්නේ සමහරවිට. ඇයි? බලන් ඉන්නවා. ඇයි? කට්ටිය ගොඩක් ඉන්නවා. නෑ ඒ වෙලාවට පොඩ්ඩක් හිතලා බලන්න භාවනා කරන්න. දැන් දෙන්නම් භාවනා කියන කරන්න ඕන නම් හොඳ භාවනාවක් තියෙනවා. අත්වැල් භාවනාව වගේ ඉඳගෙන පොඩ්ඩක් මූණට මූණ බලගින්න. ඇත්තටම මේ නෝනා දින්නේ. ඇත්තටම මේ මහත්තයා දින්නේ. ඇත්තටම මගේ හිතේ ඉන්න නෝනා මේ ඇස් දෙකේද කන් දෙකේද නැහද කොහෙද ඉන්නේ බලලා බලන හොයලා බලලා. අඩු ගානේ බලන් ඉන්නත් බැ විනාඩියක්වත්. හැබැයි ඇස් පිල්ලම් ගන්නද බලන් ඉන්න ඕනේ. එහෙම මේ උඩ වටපිට බලන්න බෑ. එක්කෝ හිනහයයි, එක්කෝ වැඬෙයි, එක්කෝ ලැජ්ජ හිතෙයි. නැත්තෙන් නැගිටලා ඇයි මොන කෝලමක් දෝයි කියලා. ඇයි මේ එකක් දැනෙන්නේ, එකක් හැඟෙන්නේ හරි අපහසුයි. ඇයි මේ ලෝකේ තියෙන එකක් නෙමෙයිනේ හැඟෙන්නේ. නිකම් නෝනා මහත්තයා තාම දැකලා නැත්නම් එහෙම හරි දකින්න පුළුවන්ද බලන්නකො. දැන් දරුවේ කොනන් තියලා බලන්න බලන් ඉන්නකො මේ කොහෙද මේ දරුවා ඉන්නේ කියලා. ඒක මම විහිළුවට කිව්වේ. නමුත් බිඟුති දකින්න පුළුවන් පැති උත්සාහ කරන්න ඕනේ. නැත්තම් යම් දවසක මහත්තයා මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා, නෝනා මැරුණා කියලා හිතෙයි. ඉන්න කෙනා මැරුණා කියලා හිතෙයි. දැන් වයස කීයද? අවුරුදු 50යිනේ. අවුරුදු 50ක් ගත්තට පස්සේ, අවුරුදු 50ක් කාලයක් ගත්තට පස්සේ, අවුරුදු 50ක් අපි ඉඳලා තියෙනව නේද? අවුරුදු 50ක් ඉඳලා තියෙනව නේද? ඒ අවුරුදු 50යි කියලා හිතෙන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ නේද? එහෙනම් දැන් අවුරුදු 50ක් හිටියේ අතීතේද මේ මොහොතේද? මේ මොහොතේ. හැබැයි අපට ටග් ගාලා කනෙක්ට් කරන අතීතයක් එක්ක අවුරුදු 50ක් තිස්සේ මම හිටියා. ඉන්න කෙනෙක් පේනවා. ඉන්න කෙනෙක් පේනවා, හිටපු කෙනෙක් පේනවා, අනාගතේ ඉන්න කෙනෙක් පේනවා. ඒ අයියේ ෆික්ස් වුණ ස්වභාවයක් හැංගෙන්නේ හිටර ෆික්ස්. හිටියා. මම හිටියා. මම ඉන්න තියෙනවා. හැබැයි ඔය හිටියා ඉන්න තියෙන්නේ කවුද කියලා ඇත්තටම බැලුවොත් එහෙම කෙනෙක් ඉන්නවද? ඒක හිතට හැංගෙන හැංගීමක්. ඒ හැංගීමේ ඔබ නෑ. ඒ හැංගීමට තමයි මම, මට, මගේ කියලා හැඟිනවා මිසක් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. කවදාවත් ඔබ බැඳෙන ඵලය හේතු වල නැහැ. අපි මේ ලෝකෙට බැඳුන ඵල, අපි මේ ලෝකෙට බැඳුන දේවල් කවදාවත් ඒව හැදුන හේතු වල තිබ්බ දෙයක්ද තිබ්බෙම නැති එකක්ද? තිබ්බෙම නැති දේවල්. ඇයි අපට හිතට හැඟෙන එකක් දෙයක්, ඒ හැඟෙන එකක් දෙයක් මේ ලෝකෙත් කවදාවත් හම්බෙන්නෙම නැති දෙයක්. ඒක හම්බෙන්නේ නැහැ. ඒක නැහැ. අපි ඉන්නේ හීනෙක. ඇහැරලා නැහැ. ලෝකයක් තියෙනවා හේතුන් නිසා විද්‍යාමානින් පවතින ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ නැති දෙයක් බලබල අපි ඉන්නවා. පින්වතුනි ඒකයි ඒ ඇහැරුණ කෙනා තමා කියන්නේ යටිකුරුද්දයක් උඩුකුරු කරා කියලා. අන්ධකාරයට මට පහනක් දැල්වූ වගේ, අතරමං උණු කෙනෙකුට පාර පෙන්වූ වගේ. පින්දු බලන්නේ ස්වභාවේ යටිකුරුද්දයක් උඩුකුරු කළා වගේ. ඒ කියන්නේ වෙනම ලෝකෙක ඉඳලා තියෙන්නේ. ඇත්තටම ඔය හදාගත් ලෝකෙක අපි ඉන්නේ.
හදලා දුන්නා, හොඳට හදලා අඹරලා දුන්නා. ඒක අපි ගිලලා ඉන්නේ. පොඩි කාලෙම ඉඳලා කාපු ගිනි. ඒකයි පොඩි කාලෙම අවුවේ. අර මොකක්ද අම්මේ? අරක මොකක්ද? මේක මොකක්ද? අරක මොකක්ද? අහ අහ ආහා දාගත්තා. දැන් ඒ දාගත් දේවල් පන්න පන්න පෙන්නනවා. ඒ දාගත් දේවල් පන්න පන්න දැන් විපාක දෙනවා. නමුත් ඒ පන්න පන්න විපාක දෙන්නේ සැබෑ ලෝකේ, ඇත්ත ලෝකේ තියෙන දේවල් නෙමෙයි. හේවත් හේතුන් තුල නැතිම දේවල්. හේතුන් තුල හම්බෙන්නේ නැතිම දේවල්. මහත්යා ඇස් කන් නාසා දිවකය කෙස් ලොම් නියදත් සම්මස්සේ කොහෙද ඉන්නේ? කෙස් ලොම් නියදසම් ඇට ඇට මෙදුළු වහුගඩු හදව තක්මාව කියලා කියන්න මොකද්ද? ඒ කයේ සැකැස්ම. ඒ තමා ඒ කය. ඒ කයේ මොකක්ද? ඒ කයේ මොන කොටසද මහත්ය? දැන් හිතට හැඟෙනව නේද මේ මහත්ය කියලා? ඒ මහත්ය කියන ඒ මහත්ය කියලා හිතට හැඟෙන එක ඒ රූපේ කොතන තියෙන්නේ? හෙවත් ඒ හේතුන් නිසා සකස් වෙලා හේතුන් නිසා විද්‍යාමානෙන් රූපේ කොතනද මහත්යා ඉන්නේ? හේතුන් නිසා ගැළපිලා බැඳිලා තියෙන ඒකේ ඒ ඒ ආන්ගේ මස්ලේ කයේ කොතනද මහත්යා ඉන්නේ? මගේ මහත්යා ඉන්නේ කොතනද ඒකේ? ඇස් දෙකද මගේ මහත්යා? කන් දෙකද මගේ මහත්යා? නාසයද මගේ මහත්යා? මොකක්ද මහත්ය? මහත්ය කියන්නේ බැඳුන ඵලය, බැඳුන දේ, බැඳුන එක. මගේ කෙනා, මගේ එකා, මගේ ආද, මගේ මහත්ය. මගේ මහත්ය, මගේ කෙනා, මගේ කෙනා, මගේ මහත්ය. එක එක කැමති හිතා ගන්නකෝ. තව නම් තියෙනවනේ. එයන් හිතාගන්න ඒ කෙනා හොඳට බලන්න කොහෙ දින්නේ කියලා. ඒක පොඩ්ඩක් ඉඳගෙන වෙලාවක දෙන්න ඉඳගෙන බලන්න. ඇත්තටම මහත්ය කොහෙ දින්නේ? මල කෝලන් යනව යන්න ඕයි කියන ඕන නැ. කෝලමත් තමයි පුදුම කෝලමත්. ඇයි ඒ? මේ ලෝකේ නැති දේවල් හොයනවා. පාලා ගිය වැනි බහුරු කෝලං. කාලා රසමුසු භෝජන කරපෙම්, ගාලා සුවඳ සඳුනුත් මරම්, ලාලා අබරණ නිසලෙස රසුම්, පාලා ගියවනේ බහුරූ කෝලං. කාලා රසමුසු භෝජන කරපෙම්, ගාලා සුවඳ සඳුනුත් මරම්, ලාලා අබරණ නිසලෙස සරසුම්. අන්තිමට ඔතල යනවා කෝලම නටලා. පිංගුදිනි කොහෙද ඒ මහත්ය ඉන්නේ? ඔය හිත බැඳිලා ඉන්න, හිත රැඳිලා ඉන්න, අතහැරගන්න බැරුව ඉන්න, දවසක්වත් කෝල් එක ඕෆ් වුණොත් බය හිතෙන, දින දෙක තුනක් අවේලාවේ ෆෝන් එක රින් වුණොත් හිත ගැස්සෙන, ආන්ගේ මහත්ය කොහෙද ඔය කයේ ඉන්නේ? ගෙදරකින් හොඳට බලන්න කොහෙද ඉන්නේ කියලා. කෙස්ලොම් නියද සම්මස් එක හයක් තන්තියේ ඒ කයේ මහත්ය නැති වෙයි. ඒ මහත්ය කියලා හිතට හිතා ගන්න වෙයි. ඒක හිතින් හිතා ගන්න දෙයක් වෙයි මිසක් ඒ ලෝකේ ඒක නෑ. බැඳුන, රැඳුන, ආස්වාදයි සැපයි සරකල හිතාගත් දේ බාහිර ලෝකේ කවදාවත් හොයන්න හම්බෙන්නේ නෑ. හොයන්න හම්බෙන්නේ නැති, හොයාගන්න බැරි දෙයකට බැඳෙන එක පිස්සුවක් නෙමෙයිද? අන්න ඒකටයි මේ දහම තියෙන්නේ. පිස්සු හොඳ කරගන්න. ඒකයි මේ දහම් ඖෂධයක් නේ කියලා කියන්නේ මේක. මේක ඖෂධයක්. මේක බේතක්. අපේ ආරාමෙ ඉන්නවා වෙද්දු හෙද්දු. වෙදෙක් තමයි බේත් කරන්නේ. ආන් ඒ බේත් කරපු දේ හෙද 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 හෙදවරු විසින් අවශ්‍ය ප්‍රතිකාරම කරනවා. වේදා කියලා කියන්නේ ගුරුවරයා. හේදා කියලා කියන්නේ හෙදවරු කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ. බෙහෙත් කියන්නේ ධර්මයේ. ඔය තුන තියෙන්න ඕනේ.
ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒවත් ඒ ගුරුවරයා කියන දේ කල්යාණ මිත්‍රයෝ මතින් තමයි රැකවරණේ හම්බෙන්න. ඒක ඒක කොටස් කරලා හොඳට අවශ්‍ය මාතෘකාව හරියට තනු කරලා පොවන්න ඕන. හොඳට හිතන දරුවට බැඳුණනම් අනේ මගේ දරුව කියලා හිතෙනවා නම් පොඩ්ඩක් හොඳට සිහියෙන් යුතුව බලන්න කොහෙද දරුවා ඉන්නේ කියලා. මේ එළියේ රූපේ හැංගෙන දරුවෙක් ඉන්න කියලා හොයලා බලන්න, අතගාලා බලන්න අහුවෙනවා කියලා. ස්පර්ශයෙන් එහා දෙයක් අහුනද බලන්න. හොඳට ගොරෝස් හෝ සියුම් ස්පර්ශයෙන් එහා දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක වෙද්දි හිතින් හිතා ගන්න ඕන, හිතින් බලෙන් හිතා ගන්න දෙයක් මේ මන් දරුව අත ගන්න කියලා. ඒක හිතා ගන්න ඕන දෙයක් මිසක් මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. බැඳුන පල හිත රැඳුන රැඳුන තැන්වල මොකද උනේ? මුව මඩල හිනහුණා නේද? හිත රැඳුන රැඳුන තැන්වල මුව මඩල හිනහුණා නම් ඒ හිනහුණ මුව මඩල වල එහෙම මුව මූණක් තිබ්බේ නෑ. හිත රැඳුන තැන් බැඳුන තැන් හේවත් ඒ මේ හිත රැඳුනේ හිත බැඳුනේ මේ මේ හේතුන් නිසා හටගත්ත ඵලයක් එක. ඒ ඵලයේ කවදවත් ඒ හේතුල හොයන්න බෑ. එහෙම එකක් නැහැ. අපි මේ ලෝකයේ ඵලේවල් වෙනස් කරන්න කොච්චර හැදුවත්, ඵලේවල් කොච්චර රකින්න හැදුවත් ඒක වෙනස් කරන්න රකින්න බෑ. මොකද හේතුව ඒ රැඳෙන, ඒ රැඳිලා ඉන්න, ඒ ආරක්ෂා කරන ඵලය කවදවත් බාහිර හේතුල තිබ්බේ නැහැ. ඒක නැතිම එකක්. එහෙනම් මේ දකින්න තියෙන්නේ මෙතන මේ බැඳුන ඵලයේ ඇත්තම හේතුව මොකද? හේතුවයි හොයන්න තියෙන්නේ. හේතුව දැකලා ඒකේ පිරිය සිඳින්න ඕන. අපි ඵල වෙනස් කරනවා. අපි ඵල වෙනස් කර කර ඵල රකින්න හදනවා. ඒ රකින්න හදන දේ හිතේ තියෙන හැඟීමක්. හැඟීමක් කොහොමද බාහිරේ රකින්නේ? බාහිරේ තියෙන හේතුන් නිසා ඒ ඒ මොහොතේ ගැළපිලා විද්‍යාමන්න දෙයක්. ඒක ශක්තියක්. මේ තියෙන ශක්තිය කැටි කරලා මේ තියෙන ශක්ති මේ ඔක්කොම ශක්තින් ශක්තින් තමයි මේ ගලපලා බඳලා තියෙන්නේ. මේ ගැළපිලා බැඳිලා තියෙන ශක්තියන් හැමලම විසිරෙන ස්වභාවයෙන් විසිරෙමින් තියෙන්නේ. අන්‍ය ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. ඒකයි අනිච්ඡං කයට්ටේන කිව්වේ. කය වෙන පැත්තට විසිරෙන පැත්තට විද්‍යාමාන දේවල් මේ විද්‍යාමාන දේවල් හැම වෙලාවෙම කය වෙමින් තියෙන්නේ. අන්‍ය ස්වභාවයකට පත් වෙමින් තියෙන්නේ. මිසක් තියනව නෙමෙයි. ඒකයි ගුරුහාඳුරි යහුවේ ගියසර යහුවේ මට මතක විදියට. මං විනාඩි 10 කට විදිහට පොඩ්ඩක් ඇහුවා. උන්වහන්සේ අහන්නේ අර වයස කෙනෙක් ගැන. දැන් එයාට වයස කීයද කියලා. දැන් අපිට දෙනවා නේද මම හිටියා මෙච්චර කාලයක් මට දැන් මෙච්චරක් වයසයි කියලා. අවුරුද්දකට පස්සේ දෙනවා නේද මම අවුරුද්දකින් වයස ගියා කියලා. හැබැයි අවුරුද්දකට පස්සේ අවුරුද්දක් කියලා අපි අවුරුද්දක් කියලා දෙකක් පැනෙව්වට පස්සේ ආන්ගේ කාලය තුල අපි හිටපු කෙනෙක් වයසට ගියා කියලා නේද හැඟෙන්නේ? හිටපු කෙනෙක් වයසට ගියා. හිටියා දැන් එයා වයසයි. හැබැයි ඒ කිසිම තැනක හැඟෙනවද මේක අනිච්චයි කියලා? අනේ දැන් මං වයසයිනේ කියලා ඒ වයසට ප්‍රතිකර්ම කරනවා මිසක්, වයස යන්නේ නැති වෙන්න හි මොනවා හරි දේවල් කරනවා මිසක් කවදවත් මේ ලෝකේ මොකද්ද මේ උනේ කියලා දැක්කද නෑ. වෙඩින් වලට එහෙම ගියම දැනගත්තා දැක්ගත්තා කියලා නේද? අමුතුම කට්ටිය ඉන්නේ. කමක් නැහැ. ලස්සන්ට ඉන්න ඕනේ. හිතේ රූපයක් තියෙනවා. වෙරින් එකක් වෙලාවට. සාමාන්‍යයෙන් වැඩිපුරම heart attack හැදෙන කාටද? ඔබ අහලා තියෙන. වැඩිපුරම heart attack හැදෙන කාටද? පිරිමින්ට. shopping කරන කටිට heart attack හැදෙන්නේ නැහැ. bill ගන්න කටිට heart attack හැදෙනවා. අත්දැකීම් එහෙම නැද්ද? wedding එකක් ලඟ වෙලා නෝනත් එක යනවා shopping. ඉඳලා හිටලා මහත්තු ඉන්න අනිත් පැත්තට. එතකොට bill එනවා. වැඩිපුර ලංකාවේ heart attack හැදෙන්නේ පිරිමින්ට. ඇයි ඒ bill ගෙවලා? shopping කරන කටිට heart attack හැදෙන්නේ නැහැ. බිල් ගෙන කටට තමයි හට රැක දෙන්නේ.
ඇයි ඒ? හිතේ තියෙනවා රූපයක්. ඒක අර බාහිර තියෙන හේතුන් වෙනස් කර කර වෙනස් කර කර ඒක හදාගන්න හදනවා. ඒක හදාගෙන 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 මේ අපහාසයක් උපහාසයක් නින්දාවක් කරන මේ ස්වභාවයක් කියන්නේ මේකයි. ලෝකයේ දෙයකින් අරන් මේ නිවන කියන්න එපැයි. නිරපේක්ෂකත්වයේ කතා කරන දේ සාපේක්ෂකත්වය තුල ඉඳගෙන අරහත් වෙඩපත් වුණා සාපේක්ෂක තුල තමයි කතා කරන්න තියෙන්නේ. ඒවා ජීවත් වෙන්න තියෙන්නේ. සම්මුතිය ඉක්මවන්න බෑ. ඒක අවබෝධයක් මිසක් ඒක සම්මුතියෙන් ඉක්මවලා ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න තියෙන සම්මුති ලෝකෙ කොහොමද? මොකද ජීවත් වෙන්න තියෙන සම්මුති තුල විතරයි. මොකද එදාට තේරෙනවා මේක සම්මුතියක් මිසක් යථාර්ථයක් නොවන බව. නමුත් අද අපට සම්මුතිය ඇත්ත වෙලා. ඉතින් ඒ නිසා හිතේ තියෙනවා රූපයක්. ඒ රූපේ හදා ගන්න ඕනේ. එහෙනම් මේ ඵලය වෙනස් කරන්න ඕනේ. හේතු දකින්න ලෑස්ති නැහැ. ඵල වෙනස් කරනවා. ඵල දීලා තියෙන ඵලේ වෙනස් කරලා මොකද්ද හොයන්නේ? හිතේ තියෙන ඵලේ උත්පාද ගන්න හදනවා. ඒක අර ආවාටික එහෙම වහගෙන යනවා. අවුවේ යන්න බෑ, දිය වෙනවා. ඒ දිය වෙන්නේ මම කැමතිද? මේ කප් එකක් එහෙම දාන් ඉද දිය වෙනවට කැමතිද? ඔය දිය වෙන්නේ කවුද? ඒ වෙලාවට දිය වෙන්නේ මොකද ඇත්තටම? මේ කප් එක. ඇත්තටම දිය වෙනකල හිතෙන්නේ කවුද? ඇත්තටම දිය වෙන්න ඕන කවුද ඇත්තටම? ඔය මම දිය වෙන්න ඕනේ. ඒ කියන්නේ අදින් පස්සේ මේකප් දාන්න එපා, බෙඩින් වලට යන්න එපා, ලිප්ස්ටික් කියුටස් ගන්න එපා. ඒවා කියෙම එකක් නෙමෙයි මේ කියන්නේ. බොහොම තේරුම් ගන්න. ඒවා කරද්දි බලන්න ඇත්තටම ඇයි මට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ? මොකද්ද මම මේ වෙනස් කරන්නේ? හිතේ තියෙන දෙයක් මේ වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර අරක ඒ විදිහට හිතේ තියෙනක එළිය වෙනස් කරන්න උත්සාහ කරනවා. කවදාවත් බෑ. මොකද හිතේ තියෙනක කවදාවත් එළියෙන් අල්ලන්න බෑ. මොකද හිතේ තියෙනක නෙමෙයි එළියේ තියෙන්නේ. මෙන්න මේක. මොකද එළියේ තියෙන්නේ හේතුන් ටිකක් විතරයි. හේතුන් නිසා ගැළපිලා බැඳුන ගැළපෙමින් විද්‍යාමාන ස්වභාවයක් එළියේ තියෙනවා. බාහිර හිතේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස්ම දෙයක් හිතේ තියෙනවා. ඒ හිතේ තියෙන දේ බාහිර කොයි කොතනකවත් නැහැ. මොකද ඒක අවිද්‍යාව නිසා හිතට පෙන්වන දෙයක්. හේවත් හිතට හඟවන දෙයක්. මේකප් එකක් දාලා ඔක්කොමක් කරලා එහෙම ඉන්න කැමති. ඒතකොට තමයි මං හරි ලස්සනයි කියලා. මං ලස්සනයි කියලා හිතෙන්නේ මේකප් එකේ මොන කොටසටද? කොයි ටිකටද? කොයි ටිකටද මං ලස්සන? මන් ලස්සනයි. මන් ලස්සනයි කියන්නේ මූණ දිහා දැක්කම නම් මූණේ මොකද්ද ලස්සන? කොතනද ලස්සන? ඒ මූණ කියන කයේ, මූණ කියන සමූහයේ, මූණ කියන හේතු රාශියේ කොතනද ලස්සන තියෙන්නේ? කොතනද? කොයි අංශුවේ තියෙන්නේ? හැබැයි ඒක හිතට එනවා එකක්. රූපයක්. මම, මගේ මූණ. ඒක එකක් විදියට, කුට්ටියක් විදියට ඔක්කොම ගැළපිලා බැඳිලා හිතට එනවා. ඒ හිතට එද්දි එකක් ලෙස හිතට එන නිසා කවදාවත් මේක අනිච්චයි කියලා හිතෙන්නේ නැහැ. ෂෝක් කියලා හිතෙනවා. නියමයි කියලා හිතෙනවා. ඈතින ෆොටෝ එකක් ගහ ගන්නවා. දවසක් අපි මේ ළඟදී රජයේ තැනකට වඩින්න වුණා. කොළඹ පැත්තේ. යද්දි තරුණියන් ටිකක් ඉන්නවා ඒ රාජ්‍ය ආයතනයේ. කට්ටිය සෙල්ෆි ගන්නවා. හාමුදුරු ටික දැක්කා මයි සතු ආසවනසෙන් වැඩි. ඊට පස්සේ ඒ කට්ටිය හරි බිසි වැඩ. ඒ කට්ටිය මේකප් දානවා. ඇයි ලස්සනට ඉන්න ඕනේ. මීට කලින් මට ස්වාමීන් වහන්සේ නම කියලා තිබ්බා. ස්වාමීන් වහන්සේ සමහර කට්ටිය මේ මම කියන්නේ හිතක ගින්න නිමන්න ලෝක මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. උදේටත් මේකප් එකක් දාලා දවල්ටත් මේකප් ඇදලා රෑටත් මේකප් බඳ තමයි ලිට යන්නේ කියලා. ඉස්සර එහෙමද? නෑ. පින්දුනි හිතෙච්චර ගිනි අරන්. දිය වෙනවට කැමති නෑ. ඒ කෙනාට කිව්වොත් එම ඔබ මැරෙනවා හැම කියලා ඉවරලා. පිළිගනියද? ලෑස්ති නෑ. ඉතින් අපි ගියට පස්සේ හරිය කට්ටි කාර්ය බහුලයි. ඊට පස්සේ අපි ආවා මේ නෝනා මේ වැඩ වගේක් තියෙනවා කරගන්න ආවේ. ඊට පස්සේ අවශ්‍ය විස්තර ටික අපිට දුන්නා. ඉතින් අපිට තේරුණා සිස්ටම් ගොඩක් චේන්ජ් කරන්න වෙයි කියලා.
රටේද නෑ තම තමන්ගේ සිස්ටම් එක චේන්ජ් කරගන්න වෙයි ඒකට දහම විතරයි තියෙන්නේ ඒ කියන්නේ මේවා කරන්න එපා නෙමේ මේ හිත හොයන හිත දුක් විඳින හිත උත්සාහ කරන ගොඩනගන මොකද්ද කරන්නේ ගොඩනගන උත්සාහ කරනවා ඒ හදාගන්න උත්සාහ කරන මොකක්ද මොන රූපේද ඒ හදාගන්න උත්සාහ කරන්නේ කොහේ තියෙන රූපයක්ද හදාගන්න උත්සාහ කරන්නේ හිතේ තියෙන රූපේ හැබැයි ඒ හදාගන්න මොහොතක් ගානේ සපයි දුකයිද හදාගෙන ඉවරනට පස්සේ පුදුම ආශාවක්だ ඊට පස්සේ ඒක මොන පැත්තටද යන්නේ වැය වෙන පැත්තට යන්නේ විනාශ වෙන පැත්තට යන්නේ තිඟුතුනේ ඔය හදාගත්ත ලෝකයේ ගොඩනගන්න බෑ මොකද එහෙම ලෝකයක් මේ හේතුල ඇත්තේ නෑ ඔක මායාවක් ඔක බොරුවක් ඒ කියන්නේ මේ බාහිර තියෙන දේ නෙමෙයි චිත්ත අභ්‍යන්තරේ හැදෙන්නේ අපි කවදාවත් ඇත්තම රූපේ ඇත්තම මහත්ය ඇත්තම නෝන දැකලා නෑ ඇත්තම දරුවෝ දැකලා නෑ ඇත්තම ලෝකේ දැක්කේ නෑ දකින්නා වගේ හැඟෙනවා හිත බැඳුන ඵල හෙවත් හිත බැඳිලා තියෙන හේතුන් නිසා හටගත් දේවල් වල තියෙන ඇත්තම හේතුව අපි තාම දකින්න දක්ෂ නැහැ. ඒකයි මේක පුළුවන් තරම් පුරුදු කරන්න වෙයි. අද ඒක බලෙන් ප්‍රඥාවෙන් දකින්න වෙයි. ඒ දකිද්දිත් පේන එකක්. ඒකයි ඒකට මොකක් හරි වෙද්දි හිතට දුක. ඒක අන්‍ය ස්වභාවයටපත් වෙද්දි ඒක වෙනස් වෙද්දි හිතට ඕන විදිහට නැතුව ඒ ඵලය ඒ හිත බැඳුන ඵලය හිතට ඕන විදිහට තියාගන්න බැරි වෙද්දී දුක හිතෙන්නේ ඒකයි එළියේ තියෙන හේතුත් මොහොතක් වෙනස් වෙනවා ඒ හේතු වෙනස් වෙන මොහොතක් ගන්න මේ ඇතුලේ හැදිලා තිනගත් ඒකට සාපේක්ෂව වෙනස් වෙනවා හැබැයි ඒ සාපේක්ෂව වෙනස් වෙන්නේ එළියේ තියෙන දේ නෙමෙයි ඒ වගේ එකක් මිසක් ඒක නෙමෙයි. ඒක නෙමෙයි ඇතුළට හැඟෙන්නේ ඒ නිසා එළිය රූප වෙනස් වෙයි දරා ගන්න බෑ. ඒකයි අම්මා කියන හේතු ටික අන්‍ය ස්වභාවයටපත් වෙලා මරණයටපත් වෙද්දී දරන්න බැරි වෙන්නේ ඇයි ඒ? අම්මා මැරුණ හින්දාද? ඇත්තටම අපි අඬන්නේ අම්මා තාත්තා මැරුණ හින්දාද? නැත්තම් හිතේ හදාගත්ත රූපය හිතේ හදාගත්ත හිත බැඳුන ඵලය අරකට සාපේක්ෂව වෙනස් වෙන හින්දාද ඵලය වෙනස් වෙන හින්දා ඵල වෙනස් කරගන්න ඵලය ඒ බැඳුන ඵලය ඒ විදිහට තියාගන්නයි කැමති ආස්වාදයි කියලා ෂෝක් කියලා එකක් අල්ලගත්තනම් ඒ අල්ලගත්ත වෙනස් වෙනට කැමති නෑ ඒක අතහරින ලෑස්ති නෑ හැබැයි කවදාවත් ඒ බැඳුන්නේ මොකද්ද කියලා හෙව්වේ නැහැ. කවදාවත් හෙව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මේකට කියන්නේ ඔන්නේ බැඳිලා තියෙනක හොයපල්ලා කියලා. ඒක තමයි ප්‍රඥාවෙන් දකින්න කියන්නේ. ඔය බැඳුන්නේ මොකද්ද කියලා හොයන්න. ඒකයි මේක හොයන්න ඕනේ. මේක දකින්න ඕනේ. මේ ප්‍රඥාවෙන් මේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. හෙවත් ඇත්ත දකින්න ඇස් විවර වෙන්න ඕන. ඒකට දහම් ඇස පහළ වෙන්න ඕන. දහම් ඇස පහළ වෙනකන් ඒ පහළ කරගන්න ක්‍රමයේ අනුව හිතන්න ඕන. ඒ අනුව හිත මෙහෙවලා ඒක පුරුද්දක් හොඳට තියාගන්න ඕන. නැත්තම් ඉබේව වෙන්නේ. හැම වෙලාවෙම එකක් කියලා බැඳුන ලෝකේ කයක් ලෙස දකින්න පුරුදු කරන්න ඕන හිත. හිත ඒකට පුරුදු කරන්න ඕන. බලන්න ගෙදර ගියාම මුට්ටියක් ලිපක් ගෙයක් අපට එකක් විදිහට පේන එක හෙවත් අපට එකක් විදිහට හැඟින එක කොහෙද මේ පේන ලෝකේ ඇත්තම විපාකයේ තියෙන්නේ කියලා ඇත්තටම බැඳුන දෙයක් කවදාවත් ඇස් කන් නාස ආදීව කයින් හොයන්න බෑ හැබැයි හොයන්න බැරි එකක් තමයි රස්සා කර කර දුක් විඳ විඳ ආරක්ෂා කර කර හොයන්නේ ඒක හොයන්න බෑ බැඳුන ඵලය හේතුවල තියෙන එකක් නෙමෙයි. ඒක හේතුවල නෑ. ඒක අවිද්‍යාව විසින් හිතට පෙන්වන එකක්.
හැබැයි ඔය ඉන්න කෙනා හැම වෙලාවෙම සැපින් තියාගන්න සැපින් ඉන්න ඒ ඵලය සැපින් තියාගන්න කැමති. ඒකයි අපි ඉන්නව නම් ඉන්නේ කොටස් තුනකට. එක්ක සැපින් ඉන්නව නැත්නම් දුකින් ඉන්නව නැත්නම් උපේක්ෂාවෙන් ඉන්නව. දැන් බලන්න කොහොමද ඉන්නේ කියලා. දැන් මේ වෙලාවේ තම තමන් හිතේ ස්වභාවය බලන්න. එක්ක සැපක් දැනේ නැත්නම් දුකක් දැනේ නැත්නම් ඉන්නවද නැවද කොහින්ද? ඔය හැම එකක්ම ඉන්න විදිහක් නේද ඔය තියෙන්නේ? ඔය ඉන්නවා සැපින් ඉන්න ඕනේ, සැපින් තියාගන්න ඕනේ. සැපින් ඉන්න ඕනේ කියන්නේ මොකද්ද? අර මේ ඇත්තම ලෝකේ නැති එක හිතට හැඟුණාට පස්සේ ආන්ගේ හැංගිලා බැඳුන දේ, ආන්ගේ බැඳුන ඵලේ ඒ විදිහට තියාගන්න ඕන නම්, ඒ විදිහට තියාගන්න පුළුවන් නම් අපි කියනවා අපි සැපින් ඉන්නවා කියලා. හැබැයි මොහොතක්වත් එහෙම තියන්න බෑ. හේතුව එහෙම එකක් ලෝකේ නෑ. කවදාවත් තමන්ට, ඒකයි මං කිව්වේ, තමන්ට තමන්ගෙන් බේරගන්න තමා ලොකුම අමාරුව තියෙන්නේ. තමන් තමන්ගෙන් බේරගන්න තමා මේ ලොකු මේ ලෝකේ තියෙන ලොකුම අමාරුව. ලෝක අමාරුවක ඇටලා ඉන්නේ. ලෝක අමාරුව තමා තමන්ව තමන්ගෙන් බේරගන්න එක. ගැලවෙන්න දෙන්නේ නැති කවුද? මාව ගලවන්න දෙන්නේ නැත්තේ මාවගෙන්මයි. මට මාවමයි අභියෝගේ මිසක් එළිය නෙමේ. සත්‍ය දකින්න දෙන්නේ, නිදහස් වෙන්න අතා නිදහස් වෙන දෙන්නේ. හැම වෙලාවෙම තියෙන මේ බැඳුන දෙයක් තියෙනවා. බැඳුන දේශෝ ඒක තමයි මේ ඇත්තම දේ කියලා තමයි හැම වෙලාවෙම හිතෙන්නේ. හිතෙන්නෙම මේ ඇත්තම දේ තියෙනම දේ කියලා. හැබැයි ඒක තමයි මේ ලෝකේ නැතිම දේ. බැඳුන දේ කිසිම හේතුවක හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ අනිච්චයි. එහෙනම් මේකෙ නිබ්බින්දති වෙන්න අතහැරෙන්න ඕන, කල්ලකිරෙන්න ඕන. ඊයක් ඇතයි ගඳයි පිළිකුලයි කියලා නෙමෙයි. එහෙම දෙයක් ලෝකෙ නැති බව තේරෙද්දි අතහැරෙනවා. අතහැරෙනවා, නොඇලෙනවා, මිදෙනවා. ගල් වෙච්ච දේවල් මිදෙනවා. ෆික්ස් වෙච්ච දේවල් මිදෙනවා. මිදිලා යනවා, අතහැරිලා යනවා, නොඉල්ලා යනවා. ඒක හිතක වෙන දෙයක්. නිකන් ඉන්න ගමන් ගෙදර ඉන්න ගමන් මානසිකාර කරලා බලන්න. ඒ කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, නැහෙනවා, මේ කැඩි කැඩි බිඳි බිඳි මේ සුද්දාෂ්ටක ඒවා නෙමේ. ඇත්තටම නිකන් හිතලා බලන්න, මේ ඇත්තටම මං මට ගේ අතහැර ගන්න බෑනේ. මගේ ගේට මං කොච්චර බැඳිලාද? මගේ ගේ ඇත්තටම මගේ ගේ කො? මගේ ගේ කියන්නේ ගල්ද? මගේ ගේ කියන්නේ සිමෙන්තිද, පාටද, උළු ටිකද? පොඩ්ඩක් බලන්න වෙන් කරලා. ඒතර පෙනේ නෑ මේක මේ සමූහයක් නෙමේ, ගොඩක් නේ. එහෙනම් මේ හිතේ තියෙන බැඳුන ගේ කොහෙද මෙහි තියෙන්නේ? එහෙනම් මේ මට මේ ඔක්කොම දිහා මේ ඔක්කොම එකතු වෙලා හිතට හැඟෙන දෙයක් බව තේරෙන පටන් ගනි. පිඟුතුනි මේක කයක් කියලා දකින තැනම 50%ක් මේ හිතේ තියෙන ශක්තිය මේ හිතේ තියෙන බැඳීම අඩු වෙනවා. ඩග් ගාලා තේරෙනවා. යම් මට්ටමකට ප්‍රැක්ටිස් කරලා බලන්න, පුරුදු කරලා බලන්නකෝ. අර එන්නේ ගින්න එකපාරම අඩු වෙනවා. මොකද එහෙම දකින්න යන්නේ ඒ අනිත්‍ය ස්වභාවය තමයි දකින්න පටන් ගන්න. මේ ලෝකේ සත්‍ය තමයි දකින්න පටන් ගන්න. නැත්තන් නම් ඉවරයි. හිතෙන්නම එළිය කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි එළිය කෙනෙක් ඉන්නවා කියලා හැඟෙන දෙයක් කියලා මතක් වෙනවනะ. මේකේ හැඟීමක්. මේකේ හැඟිනවා. මේ හිතකට හැඟෙන දෙයක් කියලා හැඟිනවනะ. ඒකයි හැඟීම තේරුම් ගන්නත් තියෙන මොකකින්ද? හැඟීමකින්මයි. ඒකයි මේක හැඟීමක් කියලා තේරුම් ගන්න තියෙන්නේ හැඟීමකින්මයි. මේක හැඟෙන දෙයක් කියලා තේරුම් ගන්න තියෙන්නේ තවත් හැඟීමකින්මයි. ඒකයි ප්‍රඥාවෙන් දකින්න ඕන. හැඟෙන දෙයක් බව තේරෙන්නේ නැත්තේ අවිද්‍යාව තුෂ්ණා නිසා. හැඟෙන දේ එකක් ලෙස පෙන්වන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් කරන්නේ එකම එක දෙයයි, ඒ තමයි එකක් කියලා වෙන් කරලා පෙන්නනවා. වෙන් කරනවා හේතුන්ගෙන් වෙන් කරලා ගන්නවා. හේතුන්ගෙන් වෙන් කරලා ගත්ත එක තමයි හිතට ගිහින් තියෙන්නේ. මහත්ය කියන රූපෙන් වෙන් කරලා ගන්නවා, නැති එකක් මහත්යෙක්. හැබැයි ඒ මහත්ය කියන හේතු තුල ඒක නැහැ. නැති එකක් වෙන් කරලා ගන්නවා, වෙන් කර ගන්නවා. වෙන් කරගන්නේ එකක්, වෙන් කරගන්නේ කෙනෙක්, වෙන් කරගන්නේ දෙයක්, වෙන් කරගන්නේ එකක්. දෙයක් එකක් කෙනෙක් කුට්ටියක් වෙන් කරගන්නේ. ඒ එකක් වෙන් කර ගන්න තැනයි ඒ ඇත්තම ඒ ස්වභාවය, ඒ විද්‍යාමාන ස්වභාවය හිතට ගෝචර නෑ. මොහොතක් මොහොතක් ගාන මේ හේතුන් ගොඩක් එකට මේ ගැළපිලා බැඳිලා සම්භූතයක්, හේතුන් පටිච්ච, හේතුන් ගැළපිලා බැඳිලා මේ භූත වෙලා මේ විද්‍යාමාන වෙලා වෙන දෙයක් කියලා හැඟෙන්නේ නෑ හිතට. ඇයි ඒ හිතට හැඟෙන්නේ? එකක්, කෙනෙක්, කුට්ටියක්. ආය නිදහස් වෙන්න බෑ. ඇයි? ඒ කෙනාටයි බැඳුනේ, ඒ ස්වභාවයටයි බැඳුනේ. ඒ කෙනා කියන්නේ එළි ඉන්න කෙනා නෙමෙයි. පින්තුනි හිතන්නකො, තමන්ම හිතාගෙන තමන්ම බැඳිලා තමන්ම දුක් විඳිනව නේද? ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා. ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා. අන්තිම ගහලා දෙන කාටද? මට ඌ ගැහුවා, ඌ මට ගැහුවා. අන්තිම ගහලා තියෙන්නේ මට. හැබැයි ඒක දන්නේ නැහැ. හිතන් ඉන්නේ මං ඌට ගැහුවා කියලා. පින්තුනි හොඳට බලන්න, හිතාගත්ත ලෝකෙක නෙමෙයිද ඉන්නේ කියලා. කොයි වෙලාවකවත් හේතු දැක්කද? හේතු මේ ශාසනය මොකයිද? හේතු ඵලයි. අපි ඵලයක් අල්ලගෙන දුක් විඳා මිසක් හේතුව දැක්කේ නැහැ. ඒ නිසා බාහිර රූපයක් දකිද්දි ඒ රූපේ හැම වෙලාවෙම ශබ්ද රූපයක් වේවා, ගන්ධ රූපයක් වේවා, රස රූපයක් වේවා, ස්පර්ශ රූපයක් වේවා, රූප කියන්නේ කයක්, රූපයක් විදිහට තමයි හිතට ආවේ. නමුත් ඇත්තටම රූපස්කන්ධයක් කියලා කියන්නේ ස්කන්ධයක් ගොඩක්. රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර විඥාන. ඇත්තටම හිතේ තියෙන්නේ රූප ස්කන්ධය, රූප ගොඩක්, වේදනා ස්කන්ධයක්, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තමයි ඇත්තටම හිතේ ස්වභාවය. හෙවත් ඒකත් රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, හෙවත් ගොඩක් විඥාන ස්කන්ධයක්. හැබැයි අවිද්‍යාවෙන් ඕක අනිත් පැත්තට කරනවා, රූප උපාදාන ස්කන්ධයක් කරනවා. අර ස්කන්ධය උපාදාන කරනවා, අර ගොඩ උපාදාන කරනවා. උපාදාන කරන්නේ කයක් ලෙස නෙමේ, එකක් ලෙස. කයක් ලෙස දැක්කොත් උපාදාන හේවත් බැඳෙන්න බෑ. පිනුතේනි උත්සාහ කරන්න හිතක් බවට පත් වෙන්න. අමාරුම දේ හිතක් බවට පත් වෙන එක. විවාහයක්, පවුලක්, ජීවිතයක් නෙමේ බලන්නුනේ, හිතක් වෙන්න උත්සාහ කරන්න. හිතක් මේ මුල් ලෝකෙම හිත ප්‍රොසෙස් වෙන ඔන්න ඔය පහෙන්. හිතේ ඇත්තම, හේවත් ඇත්තම ඔබ, ඇත්තම මම, ඇත්තම ස්වභාවය මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාරත් එක්ක විඥාන, එච්චරයි. ඒක රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, ඒවත් ගොඩක්. ඒකයි පේන පින්ඩුම රූපං. රූපේ කියලා කියන්නේ ගොඩක්, පෙන ගොඩක් වගේ. මේක එක සමූහයක්. බිඳෙමින් නැවත බිහි වෙමින් නැවත විද්‍යාමානින් වෙනස් වෙනස් ස්වરૂපයන් ගනිමින් තියෙන දෙයක්. ඒ දෙයක් කියන්නේ එකක් නෙමේ. ඒ විද්‍යාමාන ස්වභාවයක් මේ මොහොතේ මේ ඒ ස්වභාවයක් තමයි මේ වෙලාව හිතට අහුවෙන්නේ. ඒ නිසා ඒ ස්වභාවය හැම වෙලාවම එකක් ලෙස තමයි හිතට තුල් වෙන්නේ. පින්තුනි මේක ගොඩක්, මෙතනත් ගොඩක් ඉන්නවනේ. මේ ගොඩ ගැන්නේ මේ කීවේ. අපි කියන රූප ගොඩක් කියලා, ඔය රූප ගොඩෙත් තව ගොඩක් තියෙනවා. අපට අහුවෙන්නේ පිරිසක් කියලා නේද? පිරිසක්, පිරිසක් කියන්නේ මොකද්ද? එකක් ඒත් කෑමක්. පින්තුනි කෑමක් කියලා ගද්දිත් කෑම ගොඩක් නේද තියෙන්නේ? ඒත් හිතට යන්නේ කෑමක් විදියට නේද? ගොඩක් විදිහට දන්නේ, එකක් විදිහට දන්නේ, එකක් විදිහට. මේ පිරිසක්, එකක්, දෙයක්, එක් අල් කයන්නේ මොකක්ද දෙන්නේ? එකක් කියලා කියවෙන්නේ. එකක් කියලා හැඟෙන්නේ. පිනතුනේ හිතක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. ඔය හිත උපාදාන වෙන, ඔය හිත බැඳෙන දේවල් මේ ලෝකේ නැහැ. රූප කියන්නේ මේ මොහොතේ විද්‍යාමාන ස්වභාවයක් මිසක් ඔක තියෙන එකක් නෙමෙයි. තියෙන එකක් මේ ලෝකේ නැහැ. හේතුව මේ ලෝකේ තියෙන හැම දෙම අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි නම් මේක ගොඩක් නම් මේක කයවල් නම් මේක වෙන් කරගන්න බෑ. නමුත් හිත අවිද්‍යාවෙන් කරන්නේ වෙන් කරලා පෙන්නන එක, වෙන් කරලා දෙන එක, එකක් කියලා පෙන්නන එක. එහෙම එකක් මේ ලෝකේ නෑ පිංගතුනේ. දැන් මේ කොච්චර කීවත් හිතෙනවද එහෙම එකක් නෑමයි කියලා? ඒකයි කියන්නේ මේක සෑහෙන්ට පිංගතුනේ ප්‍රැක්ටිස් කරන්න වෙයි. සෑහෙන්ට මේක දකින්න උත්සාහ කරන්න වෙයි. හැබැයි බොහොම ප්‍රඥාවෙන් ඈ. ඔබ දකින්නේවා, ඔබ දකින්න උත්සාහ කරන දේවල්, ඔබ මානසිකාර්ය කරන දේවල් මාසෙකට දෙකකට පාරක් හරි ගුරුරෙක් හොයාගෙන ගුරුරෙක් හදාගෙන කියන්න කතා කරන්න වෙයි. ඉදිරිදී ඒ අවස්ථාවල් හම්බෙයි ඔබට ඉස්සරහට. මොකද දැන් ඔබට මේ ගැඹුරු දහම් අපි කියන්නේ, ඒවත් ගුරුතුමාවන් වහන්සේ කියන්නේ. ඉතින් එතකොට ඒවා ඔබ මානසිකාර්ය කරන මොනවද දන්නේ? සමහරට ඇවිල්ලා ඉඳලා හිටලා අපිත් එක සමර කට්ටිය කියනවා ඇඟ හිරේ වැටෙනවා කතා කරද්දී. වැරදි. ඒ නිසා හොඳම දේ තමයි නිතරම බණ අහන්න. එකම දේශනාව 10 පාරක් හරි අහන්න. තේරණකම් අහන්න. හොඳට හොඳට සද්ධර්ම අහන්න. පින්වතුනි ඔබ දේශනාවත් 10 පාරක් ඇහුවොත් ඇහුන් නැත්තම් 100ක් හම්බෙයි. එකම දේ විනාඩි 5ක් අහලා බලන්න. ඒ විනාඩි 5 පස් පාරක් ඇහුවොත් 10ක්වත් අහුවෙයි. හැම වෙලාවෙම ඇහුන් නැති තැන්. හෙවත් තේරු නැත්තෙන් ඔය උඩින් ඔක්කොම යන්නේ. හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, හොඳට බණ අහන්න. ඒ බණ අහන හැම මොහොතක ඔබ යෝනිසෝ මනසිකාරයේ පිහිටලා ඉන්නේ. ලොකුට තේරිලා නැහැ, අවබෝධල නැහැ. හැබැයි ඒ ඒ ඒ වෙලාවට කියන දේවල් තීරණා වගේ හැංගිනවා. ඇත්තනේ, ඔව්නේ, ඇත්තනේ, ඔහොම හිතෙනවා. හැබැයි යටින් දුවනවා නෑ නෑ කියලාත්. නමුත් අර වෙලාවට එහෙම හැංගිනවා. හොඳට බණ අහන්න. මේක සුසර වෙන්න ඕන පිංගතුනි. සද්ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. ඒකෙන් තමයි මේ මූලිකට ගැලවෙන්නේ. හොඳට බණ අහන්න ඕන. මේක විදර්ශනා කර ගන්න ඕනේ. ඇත්තට මේ බණ අහනවා කියලා කියන පිටු හොඳට විදර්ශනන මොහොතක්. මේ ඇත්ත දකින්න මොහොතක්. මේ යථාර්ථය දකින්න මොහොතක්. බලන්න මේ සැපයි කියලා හිතෙන්නේ කොහොමද? මේ සැපයි කියලා හැඟිනවනේ. ඒකයි මම මුලින්ම කියපේනේ. සැපයි කියලා හැඟින මොහොතේ හිතනවා පිහිටිනවද අනිච්චයි කියලා. ඒකයි ඔබට දවල්ට දෙන හා දාණේ මෙච්චර රස නැ නේද? ඇයිදින් 6 800 800කට 1000කට උයන්නේ පිඟුදුනේ. උත්සාහ කරනවා හොඳට උයන්න, නමුත් රස නැ නේද වැඩි. ඒ නිසා අද හොඳට රස නැති බව දැනෙන්නේ. තා පොඩ්ඩකින් දාන ගන්නවනේ. එතකොට නම් හිතේ අනිච්චයි කියලා. යනක මං කොත්තුවක් කන්නව. එතකොට කොහොමද ඉන්නේ? නිකන් හොඳට බලන්න. හොඳ රස තෘෂ්ණාවට, හොඳ රසට බැඳුන වෙලාවකට හිතෙනවද දැන් නම් නිවන් දකින්න ඕන කියලා? නෑ. ඒකයි කියන්නේ හැම වෙලාවෙම සැපෙන් ඉන්නයි ඕනේ. රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, මුකෙන් හරි සැප සංඥාවක් ඇතුළට ගන්න පුළුවන් නම් ඔయిత වැඩිය දෙයක් නැහැ. හැබැයි ඒක තමන්ම හිතාගත් එකක්. තමන්ව තනියෙන් වින්දනය කරගන්න එක. හිත විසින්ම හිත වින්දනය කරගන්න එකක් ඔය තියෙන්නේ. ඒකට තමයි සොයන් වින්දනය කියලා කියන්නේ. සොයන්ව තමන්ම අභ්‍යන්තරයෙන් වින්දනය කරගන්නවා. ඒකයි. තමන් තනියෙන් විඳිනවා. හිත විසින් විඳිනවා. හිතම හදලා හිතම නිදහස් වෙනවා. ඒක විඥානයේ මායාව කියන්නේ ඔක. මේ වටාපතේ හැම දෙයක්ම තියෙනවා, වටාපත නැහැ. මේ පීරිසියේ හැම දෙයක්ම තියෙනවා, පීරිසිය නැහැ. හැබැයි බැඳුනේ පීරිසියට, බැඳුන පීරිසිය මේ කොහෙද තියෙන්නේ? මේකේ තියෙනවා හේතු ගොඩක්, පාට ටිකක් තියෙනවා, පෝසිලෙන් මැටි අනම්මන එකතුල හේතු ටිකක් මේ ගලපලා බන්දලා මේ ශක්තියක් තියෙන, මේ බලපෑමකට අහුවෙලා තියෙන මේ බලපෑමක්. හේතුන් ගොඩක් ගැළපිලා බැඳිලා මේ තියෙන්නේ. බැඳුන එකට දැම්ම නමක් පීරිසිය කියලා. දැන් බැඳුනේ මේ ගැළපිලා බැඳිලා තියෙන හේතු වලද නැත්තම් පීරිසියටද? පීරිසිය මේ කොහෙද තියෙන්නේ? මේක කොහෙද පිරිසියක් තියෙන්නේ? බැඳුන පිරිසිය මේකේ හොයන්න පුළුවන්ද? මේක ලෙව කාලා ඉඹල හොයන්න පුළුවන්ද? එහෙනම් දරුවෝ ඇයි ඔච්චර අතහැර ගන්න බැරි? දරුවත් මේක වගේ තමයි. මේක රූපයක්. ඒකේ තව නාමයක් තියෙනවා. මේකේ රූප ගොඩක්. හෙවත් මේකේ හිතක්. මේක බැරලා දීවොත් එහෙම දෙනවා දුවනවා කියලා. අන්න මිනිස්සෙක් කියලා දෙනවා. මේක රූපයක්. රූප ගොඩක්. නමුත් අපිට පීරිසියක් කියලා බලන්න මේ එකක් කියලා හැඟෙන්නේ. පාටක් කියලා හැඟෙන්නේ. මේ හැඟෙන පාටක් කියන එක මේ පාට කොහෙද තියෙන්නේ? එකක් කොහෙද මේකේ තියෙන්නේ? කොහෙද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ හිතේ. හිත බැඳුන එක කවදාවත් අල්ලන්න බෑ. අල්ලපුවම අහු වෙනවා ස්පර්ශය. ගොරෝසුයි එක්ක සියුම්. ඉම්බොත් එනවා සුවඳක්. ওই සුවඳ කීප එක්ක දුගන්ධයක් එක්ක සුගන්ධයක් එච්චරයි. රසවල් හතරක් තියෙයි. ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, පැන් රස. ඔයක ඔක සංකල්පයක් තියෙන්නේ. ඈ? එතකොට පීරිසියක් කොහෙද තියෙන්නේ? බැඳුන එක කොහෙද තියෙන්නේ? කවදාවත් ඒ බැඳුන පීරිසිය මේකෙන් හොය මේක අතගාලේ ඉවරලා පීරිසියක් කියලා හිතාගන්න නේ වෙලා තියෙන්නේ. ඒක හිතාගන්න වෙන එකක් නේද? හැබැයි හිත පිළිගන්නවද මේක පිරිසියක් නෙමෙයි කියලා? ඒ කියන්නේ මේක පිරිසියක් නෙමෙයි කියලා නේ මම මේ කියන්නේ. බැඳෙන එක, හිත බැඳුන එක එකක් කියලා තියෙන දෙයක් මෙතන නැහැ. මේක කයක්, මේක සමූහයක්, මේක බලපෑමක්. ඒක විශ්සරද මීට මාස ගන්න කියන්නේ බලපෑම ගැනම කතා කරේ. මේ ගැළපිලා බැඳිලා මේ බලපෑමකට අහුවෙලා තියෙන්නේ. මේක හැම වෙලාවෙම බිඳෙන ස්වභාවයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක වැටුනොත් මේ කුඩු කුඩු යන බිඳෙනවා. ඇයි බිඳෙන්නේ? එකක් හින්දද ගොඩක් හින්දද? ගොඩක්. නමුත් මේක දැක්කහම මේක දිහා පෙන්නවුවම එක්ක සැපයි නැත්තම් දුකයි නැත්තම් උපේක්ෂ නැත්තම් ගාණක්වත් නැහැ. මේක ඔබේ ඇස් දෙක ළඟට ආපු ගමන් පෙන්න ඇතුළට ගන්න එකක් විදිහට. නමුත් මේක ඇත්ත දකින්න බෑ. බැඳුන්නේ එකකට පීරිසියක්. ඒ නිසා මේක පොළවේ ගැහුවොත් එමේ ඇඟ හිරි වැටෙනවා. පූජා කරපු කෙනා හිටියොත් එමේ තේ මම පූජා කරපු බින්දා කියලා. එහෙම දැනෙනවා. අතහරින්න බෑ. ඔබ පූජා කරපු දෙයක් එහෙම මෙහෙ වැටලා තිබ්බොත් එමේ අතහැරලා තිබ්බොත් එමේ මොකද හිතෙන්නේ? ඒ නිසා අපි හරි බයයි. ඔබ දෙයක් පූජා කරොත් එහෙම අපි මසානේ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. නමුත් හරි බයයි. ඇයි ඒ? මම පූජා කරපු එක කොහොමද වැඩි? මම පූජා කරපු එක ඒක කැඩෙන්න බැඳින්න නැහෙන්න බෑ. මට ඕන විදිහට තියෙන්නේ මේ අතහැරලා දාලා හාමුදුරුවන්ට ගාණක්වත් නැහැ. ඔහොම හිතෙනවා. හිතන්නක ඔබ පූජා කරනවා වාහනයක් එකක්. හොඳේ. දැන් ওই වාහනයක්නේ පූජා කරන්නේ. ඕක ඇන මුරිච්චි කොච්චරක් තියෙනවද? ඕක ඇන මුරිච්චි කැල්ල අපි අතහැරලා තියනවා කියලා දැන් මොකද හිතෙන්නේ? මම පූජා කරපු වාහනේ පේනද? ඔය වාහනේත් එක මම ඇවිල්ලා පිටිපස්සේ. ඇයි ඒ? මන් දුන්නේ එකක්. එකක් කියන්නේ මොකද්ද? ෆික්ස්. දුන්නා නම් එකක් ඒක ෆික්ස්. එනිසා කැඩිලා බිඳිලා අතහැරලා යන්න බෑ. අතහැරලා තිබ්බොත් එහෙම මම මේ කියන්නේ එහෙම කරනවට නෙමෙයි. අතහැර ගන්න බෑ. හොඳට බලන්න ඔබ කාටද දුන්න එකක් අතහැරලා දාලා තිබ්බොත් එ මොකද හිතෙන්නේ කියලා. ඇත්තටම දිලදිලා බලාගත්තා ඒක. එතකොට දන් දෙන එක වළඳන හින්දා හොඳයි. ඒක විතර හිතෙන්නේ නැති අපරාධය කියලා. අනිත් ඔක්කොම හිතනවනේ. හිතන්න ඔබ කාටද යාළුවට මොකක් හරි දුන්නා. දැන් දුන්නට පස්සේ ඒක නිකන් විනාශ වෙලා තියෙනවා. දැන් මොකක්ද හිතෙන්නේ? සපයි දුකයිද? එන ඇත්තරම දීලාද? දීලා නැහැ. එක පළාතක කැස්බෑවක් ඉඳලා තියෙනවා. කැස්බෑව ඔය කැස්බෑව අතර ඒ කැස්බෑ 100 කියනවලු, ඒ කැස්බෑ මහ ගුරා කියනවලු, උඹල එකෙක්වත් බෙන්නේ මේ සීමාවෙන් එහාට යන්න එපා කියලා. ඔය අතර මුරණ්ඩු කැස්බෑ පැටියෙක් හිටියලු. ඌ කියනවලු මේ හාන මිටි ආතල මුන් දන්න දේවල් මේ ලෝකේ කොච්චර ලස්සන දේවල් තියෙනවද, හැම මේ ලෝකේ කොච්චර සුන්දරද මේවා කියලා හරියන්නේ නැහැ කියලා පොඩ්ඩක් එළියට ගිහින් ඉන්න බලන්න කියලා බලලෙන්න ගියාලු. ගිහිල්ලා ඇවිල්ලා කියනවලු 100 දන්න දේවල් කොච්චර ලස්සන දේවල් එළියේ තියෙනවද, මම මෙච්චර දුර ගිහින් ආවේ, මම මෙච්චර දේවල් බැලුවා, 100 ඇයි මේ කට්ටිය මේ හංගන් ඉන්නේ, ඇයි මේ ලෝකේ බලන්න දෙන්නේ නැත්තේ, ඇයි මේ යන්න දෙන්නේ නැත්තේ, ඇයි අපිව හිර කරන් ඉන්නේ කියලා දැන් අභියෝග කරනවා. ඇයි එහෙම කරන්නේ කියලා 100 කත්ත ඔක්කොම අහන් ඉඳලා කියවලු. පැටියෝ උඹ දැන් අපේ එකෙක් නෙමෙයි කියවලු. ඇයි ඒ කියවලු. උඹත් එක නූලක් පිටිපස්සේ පොඩ්ඩක් බලපන් කියවලු. ඌ හැම කාලෙම ඇවිල්ලා ඌ දන්නේ නූලක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. බලන්න තමා ගියේ. ඇත්තටම බල්ලද ඇවිල්ලා තියෙන්නේ. අහුවෙලා. බලලා තියෙනවා නොබලන්න ඕන දේවල්. ඒ නිසා ඇත්තටම අහුවෙලා දැන් අදින්න විතරයි තියෙන්නේ. කීවලු උඹ අපේ එකෙක් නෙමෙයි. උඹ දැන් අපට අයිති එකෙක් නෙමෙයි. ඇයි ඒ සීමා පැන්නා? ඒකයි. අතහරිද්දි පිඟුද නූලක් තියන් අතහරින්න එපා. එතකොට ඒ අතහරින එක ඇත්තටම අතහැරලා නැහැ. හෙවත් ඔබ එතකොට දුන්න කෙනෙක් නෙමෙයි. ඇත්තටම දීලා ගත්ත කෙනෙක්. අමාරුයි. ඔබ පූජා කරපු දෙයක් මෙහි කැඩලා බිඳලා තිබ්බොත් එහෙම, අතහැරලා තිබ්බොත් එහෙම අනාගතේ වෙయ్యුවා. හිත ලෑස්ති නෑ බල හිත ලෑස්ති නෑක පිළිගන්න. ඇයි ඒ? මම පූජා කරේ දෙයක්. වටිනා එකක් මම පූජා කරේ. ඒ පූජා කරපු එක නිච්ච සංඥාවෙන් දුන්නේ. ඒක හිතෙන්නේ නැහැ කැඩෙනවා බිඳෙනවා නැහෙනවා හැවත් අන්නේ සබහාට පත් වුණා මේක හේතුන් නිසා හටගත්ද එහෙම හිතෙන්නේ නැහැ. ඇයි දුන්නේ එකක්. ඒ නිසා ඒක කැඩෙන්න බිඳෙන්න බෑ කොහොම හරි තියෙන්න ඕනේ. ඉතින් එහෙම අත්දැකීම් අපිට ඉඳලා හිටලා අහුවෙනවා. ඒකයි ඒක ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. අපි පිළිගන්න ලෑස්ති. ඒක තමයි හිතක හැටි. හේතුව අපි ගොඩක් දේවල් අතහැරියට අතහැරිලා නැහැ. බාගෙට අතහැරිලා තියෙන්නේ. හේතුව හැම වෙලාවෙම එකක් ලෙස ගොඩක් ලෙස සමූහයක් ලෙස තමයි හිත හැම වෙලාවෙම දේ පිළිගන්න තියෙන්නේ. මේක හේතුන් නිසා ගැළපිලා බැඳිලා තියෙන දෙයක් හිත පිළිගන්න ලෑස්ති නැහැ. දකින්න උත්සාහ කරන මිලෝක තියෙන ඇත්ත. ප්‍රඥාවෙන් දකින්න ඇත්ත. හොඳට බලන්න. ඇයි මහත්ය ඇයි නෝනට මම මහත්ය වගේ පේන්නේ? ඇයි අයියා දැක්කහම අයියා මට මහත්තයා කියන තු මල්ලි කියන්නේ? ඇයි මට වෙන කෙනෙක් හම්බුනම යාළුවෙක් කියලා කියන්නේ? මොකද්ද ඇයි මොකද්ද මේකට හේතුව? ටිකක් බලන්න. එතකොට පෙනෙයි හේතුව. නැත්තම් අහේතුවයි තමයි ඉන්නේ. නැත්තම් ඒක තමයි අහේතුව. හේතුව නොදකින තාක් කල් ඉන්නේ අහේතුක. අහේතුක ඉන්නේ. හේතුව දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ තුල තියෙන එකපාරම කියනවා තාත්තේ කියලා පුතා එනවා. නෝන කතා කරනවා වෙන නමක් කියලා. අම්මා කියනවා පුතේ කියලා. මේ එක ගෙදර ඔබට වෙනව ඇති මෙව්වා. අම්මා පුතේ කියන ඇති. ඔබ ඇයි කියලා අහනවා ඇති. ඒකම අහනවා තාත්තේ කියලා කතා කරනවා. ඔබ ඒකටත් ඇයි කියලා කියනවා. නෝනත් කතා කරනවා මොකක් හරි නමක් කියලා. ඔබ ඇයි කියලා අහනවා. ඔබ උත්තර දෙනවා. ඔබ දැන් 3 දෙනෙකුට උත්තර දුන්නා. ඒතරො 3 දෙනෙක්ද ඔබ? ඔබට හිතෙන්නේ නැහැ මේ ඇයි මට මේ 3 දෙනෙක් මෙහෙම කතා කරන්නේ? මොකද්ද මේ මම දැන් එක්කෙනෙකුට පුතා, එක්කෙනෙකුට තාත්තා, එක්කෙනෙකුට මහත්තයා. හැබැයි ඒතර මම කවුද? මොකද්ද මේ? දකින්න ඕනේ. මොකද ඔබ ඔය ගෙදර ඉද්දී ඔබට කී දෙනෙක් විවිධ විදිහට කතා කරනවනේ. එහෙම බැලුවා නේද ගී සති පුරාට? දැක්කද එහෙම? හිතුණාද එහෙම? උත්සාහ කළ බැලුවද නිකන් ඇයි එහෙම හිතෙන්නේ කියලා? දැන් ඔබට තව කෙනෙක් දැක්කහම දැන් දරුවට අම්මා, ඔබට මහත්තයා, තව කෙනෙකුට දුව, තව කෙනෙකුට යේලි. එහෙම එහෙම හැංගිනව නේද? අපි කියන්නේ පුතාලගේ අම්මා, මගේ නෝනා, අම්මගේ දුව. එහෙම කතා කරු නේද? ඉත කවුරු ගැනද කතා කරන්නේ? නිකන් හිතලා බැලුවොත් ඇත්තටම මේ මුක අපි මේ ජීවත් වෙන්නේ මොනවත් කියලා පොඩ්ඩක් හිතලා බැලුවද පොඩ්ඩක්. ඉතින් පියුදේ ප්‍රායෝගිකව නිවන් දකින්න පුළුවන් තැන්නේ මේ නිවන දකින්න නිවන දකින්න උන තැන්නේ මේ. හැබැයි අපි ඒව දිවෙන් ඔහි පෙරල පෙරල නිකන් වචන පිට කරගෙන හිටියේ නැද්ද? පිට කරගෙන හිටියේ නැද්ද? වචන කොච්චර පිට කරාද? චුට්ටක්වත් බැලුවේ නැහැ නේද? ඒ කියන්නේ වචන කියන දේ බලන් ඉන්න නෑ මගනේ. නිකන් ඉන්නක මම බලන්න මොකක්ද මේ වෙන්නේ? ඇත්තටම කෝ දැන් කන්නඩ දිහා ගියම් කන්නඩ දිහා කන්නඩ ලාන ගියම් පේනවද මම ඉන්නවා කියලා? බලන්න කොහෙද කොයි හිතන මම කළු වෙලානේ, මං කෙට්ටු වෙලානේ, කොණ්ඩෙ ඉදිලානේ. දැන් බලන්න පොඩ්ඩක් කෝ මම මේ ඇත්තටම මේ මමද මේ මම කියලා හැඟින එකක්ද පොඩ්ඩක් බලන්න ඕනේ. තුර හැඟිනවනම් හැඟින්නේ මේ තියෙන එකද? හැඟින්නේ මේ තියෙන එක නෙමෙයි නං, වෙනම එකක් නං. අන්න තේරෙනවා ඒ දුක ඒ තමයි ජාතිය කියලා. කණ්ණාඩි ළඟට යනවා, කට්ටි ඔබට විදනම් වලින් කතා කරනවා, ඔබ ඒවට උත්තර දෙනවා. ඒ හැම තැනම සැපෙන් සතුටෙන් සුවෙන් මම ඉන්නවා. කවද්ද නිදහස් වෙන්නේ? කවද්ද ගැලවෙන්නේ? නිවන් දකින්න අමාරුද? හොම් බලපුවාම පොඩ්ඩක් ප්‍රඥාවෙන් දකින්න උත්සාහ කරන්න පිඟුතුනි. ඒකයි හැම තැනම නිවන ඉස්සර කියන ගුරුවරු. ඔය හැම තැනක්ම තියෙන නිවන්ට ඇතුළෙන්න පුළුවන් තැනක් ඔය තියෙන්නේ. ඔය හැම එකක්ම නිවන්ට ඇතුළෙන්න පුළුවන් පොයින්ට් එකක්. හැබැයි අපි ඉන්නවා. අම්මට පුතා ඉන්නවා, මහත්තයාට නෝනා ඉන්නවා, අම්මට දුව ඉන්නවා, අක්කට නංගි ඉන්නවා, ඈ ඔෆිස් එකේ කට්ටියට නෝනා මැඩම් ඉන්නවා, මට මම ඉන්නවා. අපි සතුටින් ඔක්කොම ඉන්නවා. ඒ ඉන්න මම නිවන් දකින්න හදනවා. හැදුවට ඇත්තරම නිවන් දකින්න මං නෙමෙයි කිව්වේ. පිංගුතුනේ මේක ලොකු වැඩක්, ලොකුට දෙයක්, ලොකු කරන්න තෝන දෙයක්. ඒකයි කියන්නේ දවසට විනාඩියක් ප්‍රැක්ටිස් කරන උත්සාහ කරන පිංගුතුනේ. මේ දකින්න දේවල්, අඳින දේවල් ගුණ රූප වශයෙන් හරි හිතන්න උත්සාහ කරන්න. හැබැයි පරිස්සමෙන් ඈ, නැවත නැවත කියන්නේ. ඒක නම් බොහොම පරිස්සමෙන්. නැත්තම් හිතේ මේ නාමයක්, මේ රූපයක්, මේ මොනව කරනවද නොහොමත් හිතේ. පෞල් ජීවිතේ පෞල් ජීවිතේ, ගිහි ජීවිතේ ගිහි ජීවිතේ, පැවිදි ජීවිතේ පැවිදි ජීවිතේ, අනගාර ජීවිතේ අනගාරික අනගාරිකා ජීවිතය වෙනස් ඈ. ඒවත් බොහොම පරිස්සමෙන් බැලන්ස් කරන්න. හැමෝම නිවන් දකින්න ලෑස්ති නෑනේ. හැමෝම කියලා කියන්නේ හැම හිතක්ම නිවනට ලෑස්ති නෑ. ඒකයි ඉමෝෂනල් බැලන්ස් කරගන්න වෙයි, හැඟීම් පාලනය කරගන්න, හැම හැඟීම් බැලන්ස් කරන්න වෙයි හැම වෙලාවෙම. ඒකයි ඒවා තනි තනියෙන් පුද්ගලික වෙද්දී ඔබට එහෙම උත්තර හම්බේ කොහොමද මොනවද අපි කියන්නේ කියලා. ඒවා මෙහෙම ප්‍රසිද්ධිය කියන්න බැතර කුණු හරප වෙනවනේ කියපුවාම. ඒකයි කුණු හරපල තියෙන නිවන කියන්න පුළුවන්ද? බෑනේ. වචන කොච්චර ෆිල්ටර් කරන්න ඕනද? ඒකයි සාමාන්‍යයෙන් අලුත්ෙන් එන අනගාරික මහත්තයෙක්, අනගාරික නෝන කෙනෙක් ඉඳවන්නේ මහ දේශනාවක බ්‍රහස්පතින්දර වය කරන. ඔබ ඇවිල්ලා ඉන්න නම් මේ හතර කොණ මානේ ඔබට ඇහෙන්නේ නැති ඔක්කොම වහලා ඒකයි ඔබට මේ ගේට් එක කරන්නේ නැත් ඇතුළේ එන්න එපා කියලා බ්‍රහස්පතින්දර. ඔබ දුවනවා. ඒකයි මේ සුන්දර කතාවක් අපි කියන්නේ ඔක්කොම තියාගෙන ඔක්කොම වහගෙන ඔක්කොම අපි කියනවා. නමුත් මේ අසූචි පින්ඩයක් මේ විද්දවන්නේ දාගන්න. ඒකයි මේක යථා ස්වභාවය කතා කරන්න බෑ. ඒවා සම්මුතියෙන් කතා කරන්න බෑ. කැතයි, ඊය කැතයි, ගඳයි, පිළිකුලයි වගේ තමයි ඒවත්. නමුත් ඒ වගේ නිවන එක එක කුණු හරපයක් සමහරට කර්මස්ථානය. මේක කියන්නේ ආදේවර් සීල් කරලා නම් ගලදින් තියෙන දේ කරන්න දෙයක් නෑ. ඒ කුණු හරප කියන අපට ආසාවක් නෑ. නමුත් මම මේ කියන්නේ මේක දකින්න කොහොම හරි පිළිදෙ මේක දකින්න උත්සාහ කරන්න. මේ ලෝකේ ඇලිලා රැඳිලා බැඳිලා තියෙන එකක් කියන එකක් නෙමේ තියෙන්නේ. මේ ඔක්කොම කයවල්. හේතුන් නිසා ගැළපිලා බැඳිලා තියෙනවා මිසක් ඒ ඒ මොහොතේ විද්‍යාමාන වෙමින් තියෙනවා මිසක් තිබ්බ දෙයක් නෙමෙයි. තියෙනවා කියලා හැඟිනවා, ඉන්නවා කියලා හැඟිනවා, එකක් කියලා හැඟිනවා, මම මගේ මට කියලා හැඟිනවා. ඒ හැඟෙන එකේ ඇත්තම හේතුවල ඒ හේතුවල හැඟෙන දේ කවදාවත් හම්බෙන්නේ නැහැ. හැඟෙන දරුවා හේතුවල නැහැ, හැඟෙන මහත්තයා හේතුවල නැහැ, හැඟෙන ගෙදර හේතුවල නැහැ, හැඟෙන රූප, හැඟෙන ශබ්ද, හැඟෙන ගන්ධ, හැඟෙන රස, හැඟෙන ස්පර්ශ ඇත්තම හේතු හේවත් ඒ විපාකවල නැහැ. මම මේක කොච්චර නැහැ කීවත්, ගුරුහාඳුර කොච්චර නැහැ කීවත්, ඔබ මේක නොදකින තාක්කල් තියනවාම තමයි. ඒකයි පිනු කියන්නේ. මේක කරන්න ඕන. කොහොම කියනද තේරෙන්නේ නැහැ දැන් නම්. බණ කියන්නේ කොච්චර අමාරුවක්ද? එහෙනම් මේක මානසිකාරය කරන කිරිඩි කොච්චර අමාරුවක්ද? තුන්දෙනි පොඩ පොඩ හරි පටන් ගන්න. ඔබට ඉදිරියේදී තම සුබ වෙයි. අපි බලමු. ඒකයි. අන්තිම මොහොත දක්වා ඉන්න ක්‍රමයක් හැදෙයි කොහොම හරි. හැබැයි තටු තියන්න නෙමෙයි. තටුව තියන්නම් ඉතින් කොහොමත් එන්න හරි හදාගන්නේ. ඉතින් බාණ කොච්චර එකත් මේ මේ විශ්වය කොච්චර මේ බුදුරජාණන් වහන්සේ ශාසනය කොච්චර යහපත්ද කියලා නේ කොච්චර දෙයක් හම්බනවා කියලා. තටුවෙන් හරි බලන උත්සාහ කරනවානේ අන්තිම මොහොතේ. ඇයි ඒ බැඳුන තැන් එකක් දෙයක් කියලා අල්ලපු තැන් පාගගත්ත බිම්බෝම් වලින් කකුල් ගන්න ලෑස්ති නෑනේ. ඔය හිතක් මිසක් ඔය දෙයක් නෙමෙයි. ඔය එකක් නෙමෙයි. එකත් හිතක්. හිතක් කියන්නේ ගොඩක්. හිතක් කියන්නේ හිතක පහය තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ තුල තමයි හිත හටගන්නේ. ඒකත් රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, රූප කයක්, වේදනා කයක්, සඤ්ඤා කයක්, සංකර කයක්, විඥාන කයක්, ඒකත් තේරුණා යමක් කියලා තේරෙන්නේ අපිට. එකක් කියලා අපිට හැඟෙන්නේ. ඒකත් ස්කන්ධයක් ඉදිරියට විස්තර කරලා යවුවා. කොහොම කොමරි කමන්න මේ දැන් මේ යන ටික පිණුතුනේ මේ මේ පහුගිය දේශනා මාස දෙකකවත් දේශනා ටික ඔය අඩුම ගාන ඔය බලපෑමක් කියන තැන කියලා කියන තැන හරිනලා දේශනා ටික නැවත හොඳට අහන්න වෙයි. ඒකට නම් වෙලා වෙන් කරගන්න වෙයි. නැත්තම් උඩින් තව විස්තරට යයි. ඊට පස්සේ ඔබ මෙහෙම තනි වෙයි. කොතනින් හරි දෙයක් අල්ලගන්න උත්සාහ කරන්න. අමාරුයි නේද? ඉතින් අමාරුයි තමයි මොනව කරන්නද? ගොඩක් දන් දෙන්න එතකොට හරි. පින් රකින් කරන්න. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චචේ මත්තං සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. ස්වල්ප මාත්‍ර වූ සැපයක් අත්හරිද්දි මහත් වූ විපාකයක් ලැබෙන කල දන්නවනම් ආන්ගේ සැපේ අත්හරින්න. ලේසි නෑ. සමහරට හම්බෙන පුංචි රසම දේ සමහරට දෙන්න හිතෙන්නේ නෑනේ. කන්න ගියාම ඉතල බලන්න එක. ඉස්සර දැන් නෙමෙයි, මෙහෙ නෙමෙයි ඈ. සමහරට දෙන්න හිතෙන්නේ නෑ. බෙදාගද්දි ලොකුම එක බෙදාගන්න හිතෙනවා. හැබැයි ඒක දෙන්න අතහරින්න හිතෙන්නේ නැහැ. පොඩි දෙයක් රුපියල් සත වලින් මැන්නේ නැහැ කිය එක. හැබැයි ඒක දුන්නොත් අනන්ත අප්‍රමාණු දෙයක් ලැබෙනවා. එහෙම දන්න කෙනා ඒක අතහරිනවා කියලා කියනවා. පිටුනේ ඒකයි අතහැරීම කියලා කියන්නම් පුදුම දෙයක් ඈ. මේකම් පුංචි කතා කරන ඉක්මනට කියන්න. එක මහත්යෙක් ආව මෙහේ. මීට කලින් මේ කතාව කිව්වද මන්දා? ඒක ගැළපෙනවද මන් දන්නෙත් නැහැ කියන එක. ඒක මහත්යෙක් ආව අනගාරික. ඒ අනගාරික මහත්ය ඇවිල්ලා මේ බොහොම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්, තරුණ මහත්යෙක්. අද උන්වහන්සේ හඳුන්වනවා. ඇවිල්ලා ඉවරලා ඒ කාලේ මම දැන් ආරාම වැඩිය වහලා තිබ්බේ ටික ටික අර පොකට් මීටින් වගේන කාලේ. දවසක් ඒ මහත්යෙදි දාණ ඉවරයි. ඉතින් අනගාරි මහතුරු දානි වළඳල ඉවරලා ඉතුරුෙන් ටික දාලා තිනා පොඩි භාජනයකට. ඒ කියන්නේ කරම්පේ කෑලි මිරිස් කෑලිත් එක්ක අන්තිම නොබ්බත් කට එහෙම එහෙම ඉතින් අයින් කරන් ටික. අර කුණිට දාන කලින් දාලා තිනා භාජනයකට. කියන්නේ අයින් කරපු ටික ඉඳුල් කියන්නේ ඉඳුල් කියලා කියන්නේ අපි ඉඳුල් ටික. ඉතින් මේ මහත්තයාව දාන්න දාන්නට ගන්න දෙයක් නැහැ. දැන් බඩගිනි කුස්සියර ගියොත් නම් හරි අදාගත්තේ නැත්නම් ගුරු මෙහෙට මොන හරි කන්නක් දෙනවා. නමුත් මේ මහත්තයන් බැලුවා නැහැ. කවුරුත් පැටවිට බැලුවා නැහැ. අරකින් බත් කටවල් කීපයක් පිඟන්න දාගෙන ওই මුල්ලඩකින් හැංගිලා වළඳනවලු. කවුරුත් දකී කියලා. ඕක දකින්නක මහත්තේ. ආය අපි කරන්න එපා කිවේවා. නමුත් රසමුසු හොයපු කෙනෙක් ඊට කලින් මාස ගානට කලින් උතර අවුරුද්දක්වත් නෑ ආරාමයට ඇවිල්ලා. අපි ආරාමයට එද්දි කියන ඌරු කටක් හදන් එන්න කියලා නැත්තම් පැවිදි වෙන්න එපා කියලා. පිල්නු වෙලාද ඉඳුල්ද විස බීජ නැත්තම් වළඳන් ලෑස්ති වෙන්න ඕන. මොනවද ලැබෙන්නේ අපි දන්නේ නෑ. දැන් ඔබ දන් දෙද්දි අත එහෙම දැන් හොදට සබන්දල හොදලාද පූජ කරන්නේ? මෙහෙම මෙහෙමත් කරලා එහෙම වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයි. ඉතින් නේද ඒක ප්‍රණීතව දන් දෙන්න. වැරද්දයක් එහෙම කිව්ව නෙමෙයි ඈ. ඒකයි සමහරවල් කියන්න බෑ. මෙන්න හරිය සීමා තියෙනවානේ. හිත රිදෙනවානේ. මේක මම දැන් ලයිව් දෙනවා ඇති. දැන් බලන් ඉන්න කට්ටිය මොනව හිතනවද දන්නේ නැහැ. ඒක පාරම් මේ බාන්නන් අහන්නේ. ඒකයි. සාමාන්‍යයෙන් ඇත්තම කිව්වොත් එහෙම සාමාන්‍ය දායකයෝ කැමති කොහොමද? ස්වාමීන් වහන්සේ නමක් කොහොම ඉන්න ඕනද? කොවාගේ ඉන්න ඕනද? අත්ත කිල මත අනියෝගෙන් වයින්න හරි කැමති නේද? ඒක තමයි හැටි. ඉතින් ඒ නිසා ඒක ලොකු කතාවක් ඇතුළේ තියෙනවා. ඒක විස්තර කරන්න ලවන්නේ නැහැ. ඉතින් ඒ නිසා පිංගතුනේ. ඉතින් ඒ හිතක් දැන් ඕක නේද පහදින සාමාන්‍ය කෙනෙක් කියොත් එමු කියලා හිතෙන්නේ එකපාරම. කියොත් එම් බඩගින්න වට පස්සේ කොත්තුවක් ගෙනන කෑවා කියලා ඉවරල. මොකද හිතෙන්නේ? මොකද්ද පහදිනද? බැඳුන දෙයක් තියෙනවනේ. හිතාගත් දෙයක් තියෙනවා. හොඳ කියලා දෙයක් තියෙනවනේ. ඒක තමයි පහදින. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඇත්තම ලෝකෙ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තට මේ මහත්තයා කෑවද? නෑ නෑ නෑ. කෑවා කියලා හැංගිනවා. දිවට කෑම ටික තිබ්බට හිතට හම්බුනේ මොනවද? හිතින් හිතා ගන්න විතරයි. කයට කෑම ටික හම්බෙලා ඒක කටහරා ගින් බොල්ට වැටුණා. හිතට මොකක්ද උනේ? හැංගුණා. මම ඉඳුල් කෑවා කියලා. ඇත්තටම ඉඳුල් කෑවද හිත? ඇත්තටම ඉඳුල් ටික හොඩද ගියේ බරට? කොහොමත් කටර වැටුණ ගමන් ඒක ඉඳුල් වලටපත් වෙන්නේ නැද්ද? ආනපු ගමන් ඉඳුල් වලටපත් වෙන්නේ නැද්ද? ඉතින් එහෙනම් ඒක බිඳුල් බඩපත් වෙච්ච එක වලඳුර ප්‍රශ්නයක්ද? දැන් මෙහෙම කීපයක් තියලා අණපු ගමන් ඒක ඉඳුල් නේද? අපි කියන්නේ ඉඳුල් කරා කියලා. ඒක දිවේ තියාගත්තාම කොහොමත් ඉඳුල් නේද? ඉතින් බඩට යන්නේ වෙන් වශයෙන්ද? වට්ටක්කයි පරිප්පුයි පොලොසි වෙන් වෙලා බඩට යනවද? නැත්නම් ඔක්කොම ඉඳුල් එකට ගුලියක් වෙලා යනවද? ගුලියක් වෙලා යන්නේ. ඇයි ඒකත් කයක්? කෑමක් නෙමෙයි. අපට කෑමක් නේ කන්න ඕනේ. කන්න ඕනේ කෑමක්. රසට කෑමක් කන්න ඕනේ කියලා කියන්නේ අපි. නේ ඔය කෑමක් කන්න පුළුවන්ද? ඕකත් කයකට යන්නේ ගොඩක් විදියට නේද? සමූහයක් විදියට යන්නේ. කවුරුත් ඉඳුල් කාලා නැහැ. ඉඳුල් කාලා කියලා හැංගුණා. හැංගිනව එච්චරයි තියෙන්නේ. කයකට යන්නේ හිතට හැංගිනවා. ඇත්තටම කන්නේ කවුද? කෑම ටිකක් කන්නලා කොහෙද තියාගන්නේ? දිවට. ඕක යන්නේ බඩට. එතකොට කෑම කෑවේ හිතද කයද? කයට කෑම ටිකක් ගියා නේද? හිතට ගියේ මොනවද? හිතට ලැබුණ මොනවද? මුකුත් නැහැ. හිත මොකද්ද කරේ? හිතාගත්තා. හිත හිතාගත්ත දෙයක් විතරයි මේ ලෝකෙ පිංගුතුනි. මේ ලෝකෙ කියන්නේ ඇත්තරම හිතාගත්ත එකක් මිසක් ඇත්තරම මේ ලෝකෙ තියෙන එකක් නෙමෙයි. හිතාගෙන ඉන්න ඔය හිත විසින් හිතාගන්න. මං අරක කෑවා, මං මේක කෑවා, මං අරක කරා, මං මේක කරන ඔය ඔක්කොම හිතාගත් දේවල්. හිවත් හැංගෙන දේවල්, හැංගීම. ඒ හැඟෙන දේ, ඒ හිතාගන දේ බාහිර ඇත්තරම නැහැ. ඉඳුල් කොහෙද කෑමගේ තියෙන්නේ? ඉඳුල් කියලා හැඟුණා. ඉඳුල් ඉඳුල් කියලා හිතාගත්තා. මිසක් ඇත්තම ඉඳුල් ඉඳුල් තිබ්බද? නැහැ. ඒ ස්වභාවයට දාපු නමයි ඉඳුල්. හැබැයි ඉඳුල් ගොඩේ ඉඳුල් හොයන්න පුළුවන්ද? ඉඳුල් වල ඉඳුල් හොයන්න පුළුවන්ද? බෑ. එහෙම එකක් නැහැ. ඒ ස්වභාවයට කියන නම, ඒ ඒ එකතුවට, ඒ ඒ කයට කියන නමයි ඉඳුල්. මිසක් ඒක ඉඳුල් නෑ. හිතට ගිය දේ නෙමේ බාහිරව තියෙන්නේ. ඒකට දාපු නම තියෙන්නේ. අපි බැඳුනේ ඒ ස්වභාවයට නෙමේ, ඒ නමට, ආන්ගේ සංඥාවට බැඳුනේ. ඒකයි මිරිඟුවක් තියෙනවා, ඒකේ වතුර නෑ, අනිත් හැමදේම තියෙනවා. හැබැයි වතුර කියලා හිතාගෙන දුවන සත්වයා අනන්ත සසරත් දුවනවා. හැබැයි වතුර හම්බෙන්නේ නෑ. අන්තිමට හති වැටලා මැරෙනවා. මේ සංඥා ලෝකේ අතරමං වෙලා ඉන්නේ. මේ රූපය පෙන පිඩක් වශයෙන්, මේක යථාර්ථයේ වශයෙන්, මේක ඇත්ත වශයෙන් ඇත්ත දකින්න තාම හිත පුරුදු කරලා නැහැ අපි. ඒක පුරුදු කරන්න ඕන. කල් නැහැ. කල් නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ගොඩාක් බණ ඇහුවට යන්න තියෙන්නේ ගෙදර. ගෙදර ගියාට නිවන් දකින්න අනන්තවත් අවස්ථාවක් නේ. ඒකයි මම මෙච්චර කිව්වේ. කොච්චර දේවල් හම්බ වෙනවද? නිවන තුලමයි ජීවත් වෙන්නේ. ගෙදර කියන්නේ නිවන. ඒකයි මගේ නිවන, මගේ පැල්පතයි තමයි සමහර පැත්තෙන් බලපුවාම. ගෙදර කතා කරන්නේම නිවන. හැබැයි අපි නොදකින්නේ මොකද්ද? නිවන. ඒ නිසා නිමෙන්න බෑ. ඒක නේද කියන්නේ සෝබා දහමට නොවන ආවනත ලොවේ කිසිවක් නැහැ. නේද? තියෙනවා සෝබා දහමට නොවන ආවනත. ඒ කියන්නේ මේ විපාකයට ආවනත නවන දෙයක් ලෝකේ තියෙනවද? නෑ. මේ ලෝකෙ හැම දෙයක් නෑ. ඒකයි තනු මන්දිර බිඳී වැටෙදි අඬන්න එපා. හින්ද ඔය ඔක්කොම මන්දිර හදාගත්ත හිතේ, ඔවා හිතට හැඟුණ දේවල්, හෙවත් අර රූපය අවිද්‍යා තුෂ්ණා නිසා ඇතුළට ඇතුල් වෙද්දී වෙනම ස්වභාවයකින් අභිසංකරණයකින් හදලා පෙන්නනවා. එකක් දෙයක් මිසක් කයක් කියලා නෙමෙයි, හේතුන් නිසා හටගත් දෙයක් කියලා නෙමෙයි. ෆික්ස් හැඟීමෙන් එනවා. ඒ නිසා මේක අතහැර ගන්න බෑ. වෙනස් වෙන ස්වභාවයට ඒක අන්‍යස බඩපත් විදි කැමති නෑ. තේරුම් ගන්න ඉක්මනට උත්සාහ කරන්න. නිතරම දකින්න එක මගේ ගෙදර ගිහින් බලන්න කෝ මහත්තයා, කෝ නෝන, කෝ දරුවෝ. ඒ කියන්නේ ඔක්කොම නෑ කියලා දුවන්නේ නෙමෙයි. ඒක මම ප්‍රඥාවෙන් කරන්නේ වෙයි. මොකද ඒකයි සමහරවිට අපි පිංගුදින සමහර දේවල් කරනවා දරන්න බැරි මට්ටමේ. ලෑස්ති නෑ හැබැයි කරනවා. ඊට පස්සේ අන්තිම උනම් පවුල් අවුල්. පවුල් කුඩු. අන්තිම උනම් දහමටත් බැනලා, දහමටත් ගරහලා, තිබ්බ ෂණ සම්පතත් අහිමි කරගෙන සතර අපා යන්න වෙන්නේ. ඒකයි හේතුව අර ධම්මරුචි භික්ෂු බුදුහාමුදුරු කිව්වේ ගොඩක් කාලෙකින් හම්බුනේ. ඒ නිසා මේ ශාසනයත් හම්බුනේ පිළිතුරු ගොඩක් කාලෙකින්. මේ ලෝකේ සත්‍ය හම්බුනේ ගොඩක් කාලෙකින්. හම්බෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. හම්බෙන්නේ නැති මට්ටම. උත්සාහ කරන්න. උත්සාහ කරන්න තියෙන්නේ හිතක් බවට පත් වෙන්න. හිතක්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. උත්සාහ කරන්න. මොකද අපි එකක් කරගෙන ඉන්න දේ ඇත්තටම එකක් නෙමේ, හේතුන් නිසා හටගත් දෙයක්. අපි බැඳුනේ ඵලවලට. හැබැයි හේතු දැක්කේ නැහැ. පුළුවන් තරම් හේතු දකින්න උත්සාහ කරන්න. ඒ හේතු දකිද්දී බැඳුන ඵලයේ ඒ හේතු වල නැති බව තේරෙද්දී අතහැරලා නොයෙල්ලා මිදිරෙන පැතර හිත හැදෙයි. බැඳුන දේ බලන්න එළියේ කොහෙද තියෙන්නේ, හේතුවල කොහෙද තියෙන්නේ. එතකොට හිතේ මේක හැඟුණ දෙයක් මිසක් තියෙන දෙයක් නෙමන බව. මේක හැඟුණ එකක් නම්, මේක තියෙන එකක් නොවන දෙයක් නම් බැඳෙන්නේ නැති වෙයි. මොකට බැඳෙන්නේද? මොකක් පරිස්සම් කරනද? මොකක් රකින්නද? රකින්න දේ, බැඳෙන දේ හේතුවල නැති බව වැටහෙද්දී ඔය හිත නිබ්බින්දති වෙයි, කලකිරලයයි. මේ ලෝකයේ දුක වශයෙන්, මේ ලෝකයේ දුකක් වශයෙන් දකි. ලෝකය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් අවබෝධ වෙයි, නිදහස් වෙයි. ඒකට ඔබගේ සිත් සතන සැකසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. කොහොම කොහොම අර පිටින් මේක දකින්න උත්සාහ කරන්න. අද හවස යම් යම් දහම් කරුණු ටික ඒකට තමයි මේ පුනිස්සී වශයෙන් මේටි කිව්වේ. ඒ නිසා නැවත නැවත සද්ධර්මය ශ්‍රවණය කරන්න. මේ දවස්වල මේක මේ කයක් මිසක් එකක් නොවන බව හොඳට අවබෝධ නොවි ඉස්සරහට අල්ලන්න එපා දහම. ඒක හොඳට දකින්න උත්සාහ කරන්න. මේ හැම වෙලම සැප දුක් උපේක්ෂා කියලා මේ හැඟෙන්නේ මේක එකක් වශයෙන් දකින්න මිසක් දකින්න හින්දා මිසක් කයක් වශයෙන් දකින්න නිසා නැවෙන බව තේරුම් ගන්න උත්සාහ කරන්න. එනම් මේ සැප දුක් උපේක්ෂා වශයෙන් දැනෙන්නේ මේ මට හෙවත් මේ ජාතිර බව උත්සාහ කරන්න. ඒ දකින්න ඒ ජාතිය බව මේ එකක් ලෙස හැඟෙන්නේ මේක වෙන් වෙලා හැඟෙන්නේ මේ අවිද්‍යාවෙන් කරන විද්‍යාව අවිද්‍යාවෙන් කරන මායාව අවිද්‍යාවෙන් කරන මුලා බව තේරුම් ගන්න උත්සාහ කරන්න. පොඩ්ඩ පොඩ්ඩ හරි ජීවිතේ ගලප ගන්න බලන්න. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කෝ මම කියන එක මේ පවත්වන මේ ආරක්ෂා කරන කෙනෙක් කොහෙද මේ රූපවල තියෙන්නේ? මේ මම කියන රූපෙක ඇත්තම කොහෙද මම කියන ස්වභාවයක් තියෙන්නේ? දරුව කෙනෙක්ගේ ඇත්තම කොහෙද දරුව කෙනෙක් ස්වභාවයක් තියෙන්නේ? එහෙනම් මේ බැඳුන දරුවෙක් බැඳුන මහත්තයෙක් බැඳුන නෝණෙක් බැඳුන ගෙයක් කොහෙද මේ හේතුල තියෙන්නේ බලන්න. එතකොට තේරෙයි මේ බැඳිලා තියෙන ඵල මේ හේතුල තිබ්බේව නෙමේ. හේතුවකල් හේතුල් නැති දේවල් වලට නම් මේ බැඳිලා තියෙන්නේ. ඇත්තටම මේක හැංගෙන දෙයක් බහිතර වැටෙහි. ඒතර අවබෝධ වෙයි. ඒතර දහම් ඇස පහළ වෙන පටන් ගනි. ඒක නිතර නිතර දකින්න උත්සාහ කරදී යම් මොහොතක් එයි ඔබට හේතු ප්‍රත්‍ය ගැළපිලා අනන්තර සමන්තර ප්‍රත්‍ය ගැළපිලා යම් මොහොතක් සමාඩ ඔබට මෙහෙ එන්න බෝක මෙතනින් තියාන කියන තැන සමාඩ ඔබ සෝතාපන්න තැන. එහෙම වෙන්න පුළුවන්. දකින්න උත්සාහ කරන්න. läගගෙන ආපු සසරේ නිදහස් වෙන්න කාලේ හරි. එන හැම දිනාම සාදු කරත් දෙන්න පිටුනි. හැම දිනාම සීපත් කරගන්න. අනාසසර පුරව රැස්පත් කරගත්තා වේ සීලම් පුණ්‍යකෝ ශක්තියින්ද අදිනල මුදිය දින මේ දක්වා රැස්පත් කරගත්තා සීලම් පුණ්‍යකෝ ශක්තියින්ද අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා ගුරුසන වහන්සේතුළු සීලම ස්වාමීන්වහන්සේට අනගාරික අනගාරිකා මහත්මතුළු පුණ්‍යභාරේ මහත්මාත්මීන්දද ඔබ හදාගත් ඔබ හදා වඩා ගත්තා වූ මාධ්‍යම අපි ඥාතිත මිත්‍රයන් දූදරු අමුදරු මුණුබුරු මිනිවාද යම්තා පිරිසක් ඇද්ද ඔබට එදා ඉඳලා මේ දක්වා වතු දිරින් හෝ උදව්වක් උපකාරයක් කරව හැමදෙනාම සීපත් කරගන්නේ හැමදෙනා කරාද මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යකෝ ශක්තිය විහිදී පැතිරී පිහිටත්වයි පිං විහිදී පැතිරී පිහිටීමින් එයාට වැදවල දින් තිබෙන්නා වූ 89ක් රෝග 99ක් වේ 23ක් වූ අන්තරා සියල්ලංගු දූරින් භූතය ඇස්වා කටවා ආදී වැදපණියා වූ දෝෂාන්ධකාර පාපාන්ධකාර නැත්තම් මේ සියල්ලක්ම දුරු වේවා හැමදෙනාම දස කුසලෙන් මිදෙත්වා දස කුසල කරත්ත දස පුණ්‍ය ක්‍රියා කරත්වා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා ලයිෂ්ණක හැමදෙනාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම සීපත් කරගන්න පිළි මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යකෝ ශක්තිය මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ යම් තාක් තාවතින් සවාසී දෙවි දේවතාවුන් වහන්සේ සතරවන් දේව රදුණු සමන්නේ චාතුම් මහරායතේ යම් තාක් දෙවි දේවතන් වහන්සේලා දුපුල්වන් වෙන්නෝ විෂ්ණු කතරගම සුමන සමන්ද යරිබුණ පත්තිනි අක පත්තිනි අයනාය ගම්බර බණ්ඩාර ආදී නානා නම් ගොතුල් හඳුනන යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලාද 18ක් වූ යක්ෂ සෙන්පතිවරුද්ද පරිවාර දේවසේනා පිරිසද ලෝකපාලක දෙවිවරුද්ද ඒ වගේම පළාත් බාර ගම්බාර ස්ථාන බාර මේවට යම් තාක් දෙවි දේවතන් වහන්සේලා දෝබ අපනමෙන් සිටිනා විෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී යම් තාක් දෙවි දේවතන් වහන්සේලා පොළොව වාසී දෙවියන්ගේ පටන් අකන්න බනු දක්වා විසිරි පැතිරි සිටින වනන්ත ප්‍රමාණය සීලොම දිව්‍ය බ්‍රාහ්මින කරා මේ සීලොම් පිණිකුසල විහිදී පැතිරි පිටත්වයි පින් විහිදී පැතිරි පිටීමෙන් එයාට ඒ සීලො දෙනාගේ ආයු වර්ණ සැබ්බල පටිබාණ ඥාන වර්ධනය වෙත්වා චිරාත් කාලය සම්බුත් ශාසනය සම්බුත් දේශනේ සම්බුත් ශ්‍රාවකෙන් වාසලා ආරක්ෂා කරත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසල කත දස පුණ්‍ය ක්‍රියා කරත්වා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා ලක්ෂණ කරන හැමදාම සාදුකාරයක් දෙන්න පිඳුනි. ඒ වගේම සීපත් කරගන්න පිඳුනි මේ අනන්ත ප්‍රමාණ පුණ්‍යකෝ ශක්තිය අනුයෙන් කල්පය පුරා තමනම් යම්තා ප්‍රහ ජම්මතර ගන්න උනාද මව් දෙමාපිය ඥාතිත මිත්‍රයන් දූදරු අමුදරු මුණුබුණු මිරිවිරි ආදී යම්තා ප්‍රසක සතුරු වේශෙන් ආ යම්තා ප්‍රසක් ඇද්ද මිතුරු වේශෙන් ආ යම්තා ප්‍රසක් ඇද්ද හැමදාන කරාද මේ අනන්ත ප්‍රමාණ පුණ්‍යකෝ ශක්තිය විහිදී පැතිරී පිටත්වා මේ ජීවිතය යම්තා ප්‍රසක් ඔබ නමින් ධම්මා ජම්මතර ගන්න උනාද එයා නං වශයෙන් සීපත් කරන්නේ හැමදාන කරාද මේ සියලුම් පිඟුසල විහිදී පැතිරී පිටත්වා එපින් විහිදී පැතිරී පිටීමේ අතර යම්තා ප්‍රසක් දුක්ඛිත ගාමී අභයගම වඩ පිටයි පෙදියත් නම් සම්දිරුවත් බලපත් වේවා සම්දිරුවත් බල ක්‍රීස්තවතාව උතුම් නිවට නැඹුරු වෙත්වා හැමදාම දස අකුසලෙ මිදෙත්වා දස කුසල කරත දස පුණ්‍ය ක්‍රියා කරත උතුම් නිබ්බාන පරම සුඛේනම සුඛිතල ත්‍රාෂණ හැම නාම සාදුකාරයක් දෙන මිදුනි. ඒ වගේම අවසන වශයෙන් සීපත් කරගන්න මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යකෝ ශක්තියින්ගේ බලයෙන් නැවතරක් මේ ලෝකාග්‍රිය පුරාවට ලක්ෂ ගණන රතුන් වහන්සේලා පහළ වේවා. ඒ පහළවන්නා හෝ රතුන් වහන්සේලා අතරට ඔබ අපගේ චිත්තයේ මාර්ග ප්‍රචිත්තයක් අරහත් චිත්තයක් බවට පත් වෙලා අනස්සර ප්‍රගත් කරගත්තා වේ සීලෝම ආරූපවාද අපවාදයන් වලට වන්දියක් වශයෙන් මේ අනන්ත ප්‍රමාණ පුණ්‍යකෝ ශක්තියින්ගේ වන්දියක් වශයෙන් ගෙවිලා පියවිලා ගිහිල්ලා මේ සම්මා සම්බුත් සාන්තු උතුම් නිවණින් සැනසෙන මේ සියලුම පුණ්‍යකෝ ශක්තිය කළ හේතු වාසනා වෙත්වා එසේම වෙත්වා සින රචන කළ හැමදාම සාදුකාරයක් දෙන්න. හැමදිනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා සුවපත්ම වේවා. හොඳයි. තෙරුවන් සරණයි.